ඒ පුද්ගලයාට නියත සම්බෝධි පරායනයෙන්ම මේ සතර අපාලකෙන් මිදී නිදහසුනා වෙනවා. ඒ වගේම නියත වශයෙන්ම නිවන කරා නිවන මාර්ගය කරා යොමු පුද්ගලයේ පටිසෝධගාමී පුද්ගලයේ බවට පත් වෙනවා. ඒ වගේම වැඩි කල් නොගියෙන්ම නිවන අවබෝධ කරගෙන සදාටම සංසාර දුකෙන් මිදී නිදහසෙන්නට පුළුවන් තත්ත්වයකට ඒ පුද්ගලයා පත් වෙනවා. ඉතින් ඒ විදිහට පින්වතුනි මේ මනුෂ්‍යත්ව ප්‍රඥාවෙන් ලැබුණු අවස්ථාවේ කරගන්න එකම හැටි තමයි වැඩගන්න දේ තමයි මේ පරමෝත්‍ය සුභාග්‍යතුන් ශ්‍රවණය කරලා ඒ ධර්මයේ යොමුතු මනින්කාරී දුක ආන දැනගෙන තේරුම් අරගෙන මේ කියන්නේ මාර්ගය මේ අනුරමණය මාර්ගය ධම්මාන්තම් පඩුකඩාවේ ඉන්න මාර්ග චර්යාව අනුගමනය කිරීම. එනිසා
සංසාරික
දුක නිසා රෝගේ නිසා මේ සංසාර රෝගයට නිවැරදි බේතක් බුදුහාමුදුරු කියන්නේ මේක බේත මේක හොඳට අහලා දැනගෙන මේ බේත හදාගෙන පාවිච්චි කරන්න මේ පාවිච්චි කළේ දුකයි ඒ විදිහට මේ බේතීත්වෝ කියෝගේ වන්දනා මේ බේතීමේදී මේ රෝගේ සම්පූර්ණයක් සුවයක් වෙන්නේ නැහැ මේ සංසාර රෝගේ සදාට වෙන්නේ නැහැ පුළුවන්කමක් නැහැ ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන්නේ අනුගමනය කළ යුතු මෙතන කියන්නේ අනුගමනය කළ යුතු නිවැරදි මාර්ගචර්යාවක් මාර්ග ප්‍රතිපදාවක් එමත් නැත්නම් ධර්මානුගමන පටිපදාවක් ඒක තමන් හැසිරී තමන් විසින් හැසිරිය යුතු මාර්ගචර්යාවක් ඒක නිසා අපි මුනි යම් කිසි කෙනෙකුට මේ ධර්මය අහලා බුද්ධ ධර්මය අහලා ඉෂ්ට කරගත යුතු ඉෂ්ට සිද්ධ කරගත යුතු ඒකායන අවස්ථාව තමයි අවන්හසයෙන් මේ මනුෂ්‍යත්ව පරිත්‍යාගයක් වූ අවස්ථාවේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් නම් එතෙන්දි ඒ පුද්ගලයාට සතර අපා දුකෙන් සදාටම මිදී ඉඳා ගන්න පුළුවන් නිවන් සාක්ෂාත් කරගත්ත කියලා තීරණයක් ගන්න පුළුවන් ඒ වගේම මෙතෙක් කල අර කාමෝග භවෝග විද්‍යෝග අවිද්‍යාභෝග වලට පටලැවිලා මේ සංසාර ගමන ගියේක අර ගමනට විරුද්ධව මෙතෙක් කල ගිය ගමනට විරුද්ධව පටිසෝධගාමී මාර්ගයට අවතීර්ණය එනිසා හිත වශයෙන්ම නිවන අවබෝධයට සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙක් සුදුසුකම් ලබනවා නිවන කරාම ගමන් කරනවා. එනිසා මේ හැම පිළිවෙතක්ම තේරුම් ගන්න ඕනේ අවම වශයෙන් මනුෂ්‍යත්ව පරිත්‍යාගයක් ලැබූ අවස්ථාවක යම් කිසි කෙනෙක් සෝතාපට්ටි මාර්ගයට අවතීර්ණ වෙලා සෝතාපට්ටි ඵලයට පත් වුණොත් ඒ පුද්ගලයාට පුළුවන් නියත වශයෙන්ම නියත සම්බෝධි පරායනයෙන්ම සතර අපාය දුකෙන් මිදී ඉඳලා ඒ නිසා මනුෂ්‍යත්ව පරිත්‍යාගයක් ලැබූ කෙනෙකුගේ ඒකායන පරමාර්ථයේදී අධිෂ්ඨානයේ ගිය යුත්තේ මෙන්න මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට අවශ්‍ය කර්ම කාරණා වල දැනගෙන ඒ මඟ පහගෙන මේ මාර්ගය අනුගමනය කිරීම. ඉතින් ඒක නිසා අපි මුලින් මම අද බලාපොරොත්තු වෙනවා බොහොම කෙටියෙන් මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට අවශ්‍ය වන්නා වූ මූලික කර්ම කාරණා කිහිපයක් පැහැදිලිව පිළිසිදුව කියලින් දේශනා කරන්න. යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට පෙර සම්පූර්ණ කරගත යුතු කරුණු හතරක් තියෙනවා. සුත්‍ර දේශනාවේ දේශනා කරලා තියෙනවා. මේක ගොක්කනවල තියෙනවා, අහලක් තියෙනවා, ඕවයි. පතිරූපදේශ වාසෝච උපේතක පුඤ්ඤතා අත්ථ සම්මා පණිච්චිච අර්ය සත්‍යාන දසන. මේ කරුණු කාරණා හතර ඉතාම පතිරූපදේශ වාසෝච උපේතකත පුඤ්ඤතා අත්ථ සම්මා පණිච්චිච අර්ය සත්‍යාන දසන. මේ කරුණාන්තර පිළිබඳව මම පොඩි විග්‍රහයක් ඉදිරිපත් කරනවා. මේ කරුණාන්තර සම්පූර්ණ කරගත්ත කෙනෙකුට ඊගාවට සෝතාපට්ටි මාර්ග අංග හතර සම්පූර්ණ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. සෝතාපට්ටි මාර්ග අංග හතර කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරමපවිත්‍ර සීගත ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනස්කාරයෙන් කටයුතු කිරීම සහ ධම්මානුගම කටිපදාවෙන් ඇසිරීම. මේක තමයි නියත වශයෙන්ම සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට උපකාර වන්නා වූ සෝතාපට්ටි මාර්ග අංග හතර කියලා කිව්වේ. ඒකට සෝතාපට්ටි මාර්ග අංග හතර කිව්වේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම, පරම පවිත්‍ර සීගත ධර්ම ශ්‍රවණය කිරීම ආකාරයෙන් කටයුතු කිරීම සහ ධර්මාංගම ප්‍රතිපදාවෙහි හැසිරීම. දැන් මේ සෝතාපට්ඨාන අතර සම්පූර්ණ පුද්ගලයෙක් සඳහා මේ සෝතාපට්ඨාන අතර සම්පූර්ණ වෙනකොට මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒ මාර්ගය සම්පූර්ණ වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසු කියන සංයෝජන තුනක් මේ සංසාරයට ඇදලා ඇද බැද තබන බැමි තුනක් තමයි සංයෝජන තුන. ඒ සංයෝජන තුනක් තමයි මේ සංසාර ගමනට බැඳලා තියෙන සංයෝජන තුනකින් මිදී ඉඳාස්. ඒක තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසු කියන සංයෝජන තුන පහියන්ති කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙකුට සෝතාපට්ඨ ඵලයටපත් වෙනකොට ඔය සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසු කියන සංයෝජන තුනෙන් මේ සංසාරයේ බැඳලා තියෙන ඈඳල තියෙන සංයෝජන තුනෙන් ඔය තුනම කැපිලා. හැබැයි තව සංයෝජන හතක් ඉතුරු වෙනවා. කාම රාග, පටිග, ඒ වගේම රූප රාග, අරූප රාග, මහාන මුත්‍ත්‍ය, අවිද්‍යා කියන හතක් ඉතුරු වෙනවා. නමුත් මූලික තුන මේ සෝතාපට්ඨ ඵලයෙන් ඵලයටපත් වූ වීමෙන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා තමයි පුද්ගලයා නියත වශයෙන්ම සංසාර ගමනේ අර සතර අපායෙන් මිදී හිටහස් වෙලා නිවන් මාර්ගය කරා අවතීර්ණ පුද්ගලයෙක් වුණා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සෝතාපට්ඨ ඵලයටපත් වූ පුද්ගලයෙක් ඉපදෙන්නේ ස්ථාන දෙකක පමණක්මයි. සෝතාපට්ඨ ඵලයේ පමණක්වත් වූ පුද්ගලයෙක් ඉපදෙන්නේ කෝලාහල කියලා එක්ක මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා මිනිහ කියලා උපදිනවා, එක්ක දේවත්ව ප්‍රතිලාභයක් ලැබලා ඔය දිව්‍ය ලෝක වල අර සමාලෝචක දේවතාවෙක් වෙන්න ඉපදෙනවා. වෙන කොහේවත් මේ ඉපදෙන්නට ක්‍රමයක් නෑ. සෝතාපට්ඨ ඵලයටපත් වූ මාර්ගඵල හතර සම්පූර්ණ තුන සම්පූර්ණ කරගන්නට අවශ්‍ය කර්ම කාරණා කටයුතු සම්පාදනය කරගන්න පූර්ණ කරගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ කර්ම කාරණා ටික නැවත එකින් එක කොට විග්‍රහ කරලා බලමු මොනවාද මේ අවශ්‍ය දේවල් කියන්නේ. පළවෙනි එක තමයි පටි රූප දේශ වාසු. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව මේ ලෝකෙ මේ පෘථුවේ මනුෂ්‍යයන් ජීවත් වෙන තැනක දේශ තුනක් තියෙනවා. කොටස් තුනකට බෙදලා තියෙනවා. අපරාපරන්ත, සුනාපරන්ත, පටිරූප දේශ කියලා. මේකෙන් පූජාවලියේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා 178 ගානේ වගේ පිටුවල මේ අර දේශ කියලා කොටනවා. මේ පරිදේශයන් ඉපදුනහම ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒ බුද්ධ බල, බුද්ධ ඥාන, මේ බුද්ධ දර්ශනය ආඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා සුනාපරන්ත කියන දේශයේ ඉපදුණු කෙනෙකුට මේ බුදුබණ අහලා මේ නිවන් මාර්ගයේ අවතීර්ණයට උපකාර වන්නා වූ පළවෙනි කාරණය සම්පූර්ණ කරගන්න බෑ. නමුත් පටිඝෝපදේශ වාසීන් කියන එක යමුද්දීපේ නා මේ ඉරබිම ඇතුළු ඒ යම් කිසි ප්‍රදේශ කොටසක් ඇතුළේ විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මධ්‍ය මණ්ඩලයේ තුළ ඉක්මනු ඕනෑම කෙනෙකුට මේ පටිඝෝපදේශ වාසීක ඉපදීම නිසා ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ පරම්පරා ශීසක ධර්මයේ ශ්‍රවණය කළ පටිඝෝපදේශ ප්‍රත්‍ය සම්මානිකය තබා. ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ අපරාපරන්ත දේශයක ඉපදුනා, ඒ අපරාපරන්ත කියන එකේ තේරුම ඒ ඉපදුණු තැනින් අර පතුරුක දේශයට එහෙම නැත්නම් මධ්‍ය මණ්ඩලයට ඇවිල්ලා මේ බුද්ධ ශක්තියට බුද්ධ බලයට අනුගත වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ යම්කිසි කෙනෙක් අපි හිතමු ජපාන් රටේ සීනේ කුරුම්භාවේ කොහේ ඇමරිකාවේ ඉන්නත් මේ කොහේ රටේ තිබුණා යම්කිසි වෙලාවක ඒ පුද්ගලයාට මේ රටට ඇවිල්ලා මේ ජපාන් දීපයට ඇවිල්ලා ඒ පුද්ගලයාට මේ ප්‍රතිරූප දේශයේ අර බුද්ධ ශක්තියට අනුගත වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා එවන් දේශයක් අර අපරාපරන්ත දේශකේ දැකීට විග්‍රහ කරනවා. නමුත් මේ පින්වතුන් සියලු සියලු සාතිකවල ගන්නවා මේ පතිරූප දේශ වාසයක් හැටියට මේ හිරවිම මේ මධ්‍ය මණ්ඩලේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා උපතින්ම මේ පතිරූප දේශ වාසයේ උපදින්නේ යම් කිසි බුද්ධ ශක්තියකට අනුගත වෙන්න පුළුවන් ආකාරයේ යම් වාසනාවක් තියෙන පුද්ගලයා. නමුත් හිතන්නේපා මේ හෙරවිමේ උපදින හැම කෙනෙකුටම ඔය ශක්තිය තියෙනවා, ඔය වාසනාව ලැබෙනවා, ඔය ශක්තිය ඔය බලෙන් ලැබෙනවා. ඒ වගේම උභේදගත පුණ්‍යතා ශක්තිය ඊටත් වඩා හුඟක් බලවත්. මේ හැම කෙනෙක්ම මේ බුදු කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ කියන උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට නම් මේ උපේත කත පුණ්‍යතා පෙර කරන ලද ශක්තිය තියෙනවා. ඒ පෙර කරන ලද පුණ්‍ය ශක්තිය නිසා තමයි හැම කෙනෙකුටම මේ ධර්මය අහන්න ලැබෙන්නේ, මේ බුදු බණ තේරෙන්නේ, මේ බුදු බණ සොයාගෙන යන්නේ, මේ බුද්ධ ශක්තිය පිළිබඳව කරුණු කාරණා විමසලා මේ මාර්ගයේ අහගන්නට පිටක් ආනුවේ කැමැත්ත ඇති වෙන්නේ, අවශ්‍යතාව උපදී. ඒක නිසා මේ උපේතගත පුණ්‍යතා ශක්තිය බොහොම බලවත් වෙනවා. නමුත් මේ පතිරූපදේශයේ උපදුණු බොහොම ඉස්මුණා අර උපේතගත පාපී ශක්තියකින් යුක්තයි. එවක් කොටවත් ඉන්නවා. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ ඒ ජාතු දීපේ සිටිය මිනිසුන්ගෙන් බොහොම සුළු පිරිසක් එමරන් සියයට අටක් දහයක් අතර ප්‍රමාණයක් විතරයි මේ උපේතගත පුණ්‍යතා ශක්තිය තිබිලා ඒ බුදුහාමුදුරුවෝ මේ බුදුබණ අහලා මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ අකපල ලැබුණා. අද ඒ වගේමයි අද එච්චරවත් ප්‍රමාණයක් නැහැ මේ ජනතාවගෙන් ප්‍රමාණයට සියයට එකක් දෙකක්වත් ඇත්ත නැති තරමයි මේ උපේතගත පුණ්‍යතා ශක්තිය ලැබෙන. ඒක නිසා එකක් මේ උපේතගත පුණ්‍යතා ශක්තිය අත්‍යවශ්‍යයි සමාධි ජීවිතපත් වීමට පත්වෝෂු ප්‍රත්‍ය ලැබීමට. ඒ වගේම අත්ත සම්මා පණ්ඨී කියන්නේ අත්ත කියන්නේ මමත්වයේ මඤ්ඤතාව සම්මා කියන්නේ මේකේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තමන් නිදහස්වි මේ පැවැත්ම මේ පංචස්කන්ධේ උපාදානය කරගැනීමෙන් කැමැත්තෙන්ම මිදි නිදහස්වන්නට අවශ්‍යතාවක් ඇති වෙනවා. ඒක නිකන් ගැඹුරු තැනක් තියෙන කෙනා නමුත් මේ පංචස්කන්ධේ පිළිබඳව අහල දැනගෙන මේ පංචස්කන්ධයේ පිළිබඳව ඇති කැමැත්ත ආශාව අවශ්‍යතාවේ තණ්හාව උපාදානය කරගැනීම කැමැත්තෙන් මිදි නිදහස්වීම තමයි අත්ථ සම්මා පණිවිඩය. එවනනම් ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධයට අවශ්‍යවන්නා වූ සත්‍ය ඇතිවීම කියලා කියන්න පුළුවන්. ඒ වගේම අරිය සත්‍යාන දර්ශන. අරිය සත්‍යාන දර්ශන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන ඒ වගේම පරිතෝෂික ප්‍රත්‍ය ලැබෙන ආර්ය මාර්ගයේ කෙනෙක්ගෙන් මේ බණ අහන්නට ලැබීම, මේ මාර්ගය අහන්නට ලැබීම, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ චතුප්‍රතිසම්පාදිකාය අහන්නට ලැබීම. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ පටිරූප දේශ වාසෝච උපේතගත පුණ්‍යතා අත්ථ සම්මා පණිතිච අරිය සත්‍යාන දර්ශනං කියන කරුණු හතර සම්පූර්ණ වීම සමගයි මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීසත් ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සහ පරම්පරාගත සීසත් ධර්මයෙන් කියන එක බාහ්‍ය පුද්ගලයෙකුගෙන් ආර්ය මහන්සි කෙනෙකුගෙන් කල්යාණ මිත්‍රයෙකුගෙන් ලබා ගත යුතු දෙකක්. මේ සෝතාපට්ඨාන ධර්මයෙන් මුල් දෙක පළවෙනි දෙක තමන්ට බාහ්‍යයෙන් පරතෝෂික ප්‍රත්‍යක් ලැබෙන ආකාරයට ලබා ගත යුතු දෙකක්. දැන් පුබ්බේ නිරෝධකත පුඤ්ඤාශක්තිය නැතුව මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. පරම්පරිත සීකර ධර්මයක් ශ්‍රවණය කරන්නට බැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කල්‍යාණ කියන්නේ කලු නසන ඉන්න කෙලෙස් නසන. කෙලෙස් නසන මග පැහැදිලිව පිළිසිදුව කියා දෙන මිත්‍රය කල්‍යාණ මිත්‍රය. කෙලෙස් කියන්නේ රාග ද්වේෂ මෝහ. කලු කියන්නේ කෙලෙස්. කලු කියන්නේ මේ කෙලෙස් කියන එකට තවත් මාර්ගී වචනයක්. එනිසා කලු නසන මිත්‍ර සම්පත්තිය තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. කලු කියන්නේ කෙලෙස් නසන. කෙලෙස් කියන්නේ රාගය ද්වේෂය මෝහය මානිය දිට්ඨි අවිද්‍යා මේ මොහොතක් තියෙනවා. රාග වේද මොහ කියන කෙලෙස් තුනක් මාන දිට්ඨි අවිද්‍යා කියන ප්‍රපංච ධර්ම තුනක් පැහැදිලිව පිළිසිදුව විග්‍රහ කරලා පෙන්නලා මේ රාග ද්වේෂ මොහ නිසා මේ සංසාරයේ බැඳෙන ආකාරය පෙන්නලා දීලා මේ මාන දිට්ඨි අවිද්‍යා කියන ප්‍රපංච ධර්ම නිසා හිතේ ආකාරික තණ්හාවක් අවිද්‍යාවක් ඇති වෙන බව පෙන්වලා දීලා මේ මෝහ බැම්මක් සකස් වෙලා මේ සංසාරයේ බැඳෙනවා. ඒ නිසා මේ සංසාර බන්ධනයෙන් මිදී නිදහස් වෙන්නට නම් අපි මේ රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් ධර්ම තුන තමයි හිතේ ඇති වෙන්නේ. මේ හිතේ ඇති වෙන කෙලෙස් ධර්ම වලින් නිදහස් වෙන්නට මාර්ගය තියෙනවා. ඒ මාර්ගය ආන දැනගෙන ඒ නිදහසන මාර්ගය අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් මාර්ග ප්‍රතිපදාව යාවීම කල්‍යාණ මිත්‍රයෙකුගේ යුතුකම වගකීම. එනිසා මේ සාමාන්‍ය මිත්‍රයෙක් ඔය අභයාරී කෝ හිතවතෙක් කෝ නෑදෑයෙක් කෝ ආදරවන්තයෙක් කෝ යාළුවෙක් කෝ කියන එක නෙමෙයි මේ කල්‍යාණ මිත්‍රයෙකුගේ කෙලෙස් නසන මග කියාදෙන මිත්‍රයෙක් කල්‍යාණ මිත්‍රයෙක්. කෙලෙස් කියන්නේ කුසල කුසල හැටියට දැනගන්න ඕන. කුසල මූලය කුසල මූලය හැටියට කියාගෙන අකුසල අකුසල හැටියට කියාගෙන ඕන. අකුසල මූලය අකුසල මූලය හැටියට කියාගෙන මේක මාර්ගදී භාෂාවෙන් කියලා තියෙන්නේ කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසල මූලම් පජානාති අකුසලම් පජානාති. එනිසා කුසල අකුසල පිළිබඳව පැහැදිලි ව විග්‍රහයක් කරලා පෙන්නලා දෙන්නුම්. කුසලස්ස උපසම්පදා සත්‍යකරියෝ දපණම් කියන තත්වයට මුලින් කියන සබ්බපාපස් ආකරණම් කුසලස්ස උපසම්පදා සත්‍යකරියෝ දපණම් කියන මේ කර්ම කාරණා තුන පැහැදිලි ව විග්‍රහයක් කරනකොට මෙන්න මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඒක නිසා අපි මුතුනි මේ කුසල අකුසල පිළිබඳව දෝතාවේ සහ කුසල මූලය අකුසල මූලය පිළිබඳව දෝතාවේ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් තිබෙනවා. එහෙමත් නැත්නම් තවත් ඊට වැඩිය සරල කරලා කිව්වොත් රාගය ద్వේෂය මෝහය කෙලෙස් හැටියට ඒ වගේම රාගමුල ద్వේෂමුල මෝහමුල කෙලෙස් මූල හැටියට අලෝභ අදේශ අමෝහ කුසල මූල හැටියට ලෝභකේ ද්වේෂකේ මෝහකේ කුසල හැටියට පෙන්වලා දෙන්නවා. විග්‍රහ කරලා පැහැදිලි කරලා දෙන්නවා. එනිසා යම් කෙනෙක් මේ ලෝභ දේශ මෝහ අලෝභ අදේශ අමෝහ ලෝභකේ ද්වේෂකේ මෝහකේ කියන මේ කරුණු තුන මේ කෙලෙස් තුන පිළිබඳ තුන් පැත්තෙම ඒ කියන්නේ මෙතන තියෙනවා තී හේතුක පටිසන්ධියක් අවශ්‍ය වෙනවා. මේ නිවන අවබෝධ කරගන්නට තී හේතුක පටිසන්ධියක් අත්‍යවශ්‍යයි. මේ හේතුක පටිසන්ධිය ලැබෙන්නේ මනුසත් පටිලාභයක් ලැබලා ඉපදිලා ඒ කල්‍යාණ මිත්‍රයෙකුගෙන් ආරණ්‍ය මහත්කෙනෙකුගෙන් මේ ධර්මය අහලා ලෝභය ලෝභය හැටියට කියාදෙන්න ඕන, ද්වේෂය ද්වේෂය හැටියට කියාදෙන්න ඕන, මෝහය මෝහය හැටියට පැහැදිලි කරලා විග්‍රහ කරන්න ඕන. ඒ වගේම අලෝභ අදේශ අමෝහ කියන මේ කරුණු තුන පැහැදිලිව පිළිසිඳුව විග්‍රහ කරලා දෙන්න ඕන. ඊට වඩා බලවත් මේ ලෝභකය ද්වේෂකය මෝහකය පිළිසිඳුව කියාදෙන්න ඕන. මේ රාගකය ද්වේෂකය මෝහකය නිවන කියලා බුදුහාමුදුරුවම පැහැදිලිව පිළිසිඳුව දේශනා කරලා තියෙනවා. මේක රාගකය නිවන, ද්වේෂකය නිවන, මෝහකය නිවන කියන එක හරියටම තේරුම් ගත යුතු වචන තුනක්. මේ රාගයේ උපදීන්නේ, ද්වේෂයේ උපදීන්නේ, මෝහයේ උපදීන්නේ තමයි ඉන්නේ. වෙන කොහේවත් ලෝකෙ කොතනකවත් ඔය විදිහට රාගයේ ද්වේෂයේ මෝහයේ උපදීන්නේ නැහැ. උපදීලා කාටවත් කර දෙයක් කරන්නේ නැහැ. හැබැයි තමන්ගේ හිතේ උපදීන රාගයේ ද්වේෂයේ මෝහයේ නිසා තමන්ගේ හිතේ ඉරුකුවා ඇති වෙනවා. කෙලෙස්වා ඇති වෙනවා. ඒ වුණා නම් උහු ඉරුකුවාට තමපත් වෙනවා. අපාය හැමිට හේතු වෙන්නේ රාගයේ ද්වේෂයේ මෝහය. ඒක නිසා අයහපත් ඵල, අපල උපද්දව, අයහපත් දේවල් සියල්ලම සිද්ධ වෙන්නේ දෝමනස් දුක, සෝක පරිදේව දුක් දෝමනස් උපායාස සම්බන්ධි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ රාගයේ ද්වේෂයේ මෝහයේ කියලා කෙලෙස් තුන තමගේ සිටේ උපදින නිසා. මේ රාගයේ ද්වේෂයේ මෝහයේ කොහොමද උපදින කියලා තාමත් නොතේරෙන නිසා එනිසා ඒ පුද්ගලයාට මේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් තුන යම් වටිනාකමක්, යම් සාරවත් බවක්, යම් ප්‍රියමනාප බවක් තියෙනවා. ඒ නිසා මේ රාගයෙන් කටයුතු කිරීම විතර ප්‍රිය දෙයක්, කෘතඥ අසුදවත් කෘතඥ පුද්ගලයෙකුට විහක් ඇත්තේ. හැම කෘතඥ පුද්ගලයෙක්ම, හැම අසුදවත් කෘතඥ පුද්ගලයෙක්ම මේ පැවැත්ම ජීවත්වීම වටිනා හොඳයි සාරයි කියන කියලා කියන්නේ මේ තමා ප්‍රිය කරන පාඨස්කන්ධේ රූප විඤ්ඤාණ සංඥා සංකාර විඤ්ඤාණ කියන පාඨස්කන්ධේ උපාදානය කරගන්නට කටයුතු කරනවා. ඒ කටයුතු කරද්දී මේ පාඨස්කන්ධේ උපාදානය කර ගැනීම කරන්නේ රාගයෙන් සහ මෝහයෙන්. ඒ රාගයෙන් සහ මෝහයෙන් උපාදානය කරගෙන අල්ලගත් කාර්ය කරගත් කුරුදාගත් කුරුදාගත් බදාගත් මේ පංචස්කන්ධයේ ඕමාත්ම යම් තමන්ට අවශ්‍ය සේ කැමති සේ ඍෂි සේ පාත් ගන්න නාත් ගන්න පුළුවන් තරම් ලැබෙන්නේ නැහැ. ඒකේ ධර්මතාවය ධර්මියාගේ ධර්මියාගේ ජානුව මේ උපාදානය කරගත් පංචස්කන්ධය අපිට කැමති සේ අපිට අවශ්‍ය සේ නිත්‍ය දේ සුඛකේ අත්දේ මොහොතක් පාත් ගන්න නාත් ගන්න උපාදානය කරගත්ත මේ ඇහැකරන ආශය දියකය අනු පිනවා. නමුත් දැන්මුණේ ඒ උපාදානය කරගත් පංචස්කන්ධය අපිට කැමතිසේ විසිරේ පාත්තන්න බැරි කොට ඒක බරක් වෙනවා. ඒක පාත්තන්න බැරි කොට ඒක මහා විශාල බයක් වෙනවා. ඒක වන්දනයක් බැම්මක් වෙනවා. ඒ නිසා මේ බය, බර, බැම්ම, වන්දනය මේ සියලු දේවල් ඇති වෙන්නේ මෙන්න මේ අර පිළිලෙට ඇරිලා පංචස්කන්ධය උපාදානය කරගෙන. ඒ නිසා තමයි පුද්ගලයෙකු තුළ මේ දෙවෙනි වේශය කියන ද්වේෂය, ද්වේෂය කියන්නේ බර තමයි, බර වෙනවා නම්, බය වෙනවා නම්, එහෙම බැලුවට අවුල් වෙනවා නම්, හිර වෙනවා නම් මේක දෙවෙනි වේශය. මේ දෙවෙනි වේශය තමයි තරහට, වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට, පටිඝයට, පරිඩාහයට වද්ද වාදයේට හේතුව මුල. ඉතින් ඒක නිසා අපි මුලින්ම හැමදෙම කල්පනා කරන්න ඕනේ අපි තණ්හාවෙන් ආසාවෙන් ওই ප්‍රියදේට පංචස්කන්ධයට ඇලීම තමයි පළවෙනි වරද. ඒ ඇලීම පංචස්කන්ධය අපිට කැමතිදේ කිසිදේ මනාපදේ පවත් ගන්න තමයි අපි අල්ලගත්තේ අනිත් කරගත්තේ උදාහරණ. නමුත් ඒක නිත්‍යසේ දුකසේ ආත්මදී පවත් ගන්න බැහැ. ඒක නියත ධර්මතාවය කැමතිදේ පවතින්නේ නැහැ අනිත්‍ය. සැපදේ පවතින්නේ නැහැ දුක්ක. ඒක අපි දුක නිසා අනාගතේ. එනිසා මේ පංචස්කන්ධයේ උපාදානය කරගත්ත මිනිහෙකුට බුද්ධිපුත්‍ර සත්‍යයට කෙනෙකුට නියත වශයෙන්ම උරුම වෙන්නේ මෙන්න මේ අනාගතය. ඒකයි දුකේ යදින්චන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනක්. අමේ මේ පංචස්කන්ධයේ උපාදානය කරගෙන නිත්‍යදේ දුකදේ අත්තදේ අල්ලගන්නට පදාගන්නට ඉකුතු කරගන්නට උරගාගන්නට හිතුව ඒ පුත්‍රයා අනාගමීම නියතයි. ඒක නිසා මේක තේරුම් ගත්තුයි මේ පැවැත්ම තුළ මේ පංචස්කන්ධය තුළ මේ කෙලෙස් සකස් වෙන්නේ මේ රාගය ද්වේෂය මොහය සකස් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන වැරදි ජීර්ණයක් මුින්මක් දුකේ අඥාන නිසා දුක සමුදේ අඥාන නිසා දුක නිරෝධේ අඥාන නිසා දුක නිරෝධගාමී ප්‍රතිපදාව නන්දන අඥාන ගමී කටයුතු කරන නිසා එම රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් කටයුතු කර පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් මේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් ලබා ගන්න ඕනේ. ඒක ලබා ගන්න නම් කල්‍යාණ මිත්‍රතාව කරතිය ලබන්න ඕනේ. පරම භෞතික සීසත් ධර්මයෙන් ශ්‍රෝණය කරන්න ඕනේ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන පරම භෞතික සීසත් ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. එන්න නම් කල්‍යාණ මිත්‍රයෙකුට පමණයි. දැන් මෙතෙන්දී මේ ආර්ය ශ්‍රාවකේ දේශනා කරන ධර්මයේ අනුමාන ඥානයෙන් දේශනා කරන දෙයක් නෙමෙයි. නමුත් යම් යම් අය මේ දේශනා කරන ධර්මයේ අනුමාන ඥානයෙන් දේශනා කරනවා. එතන මේ ප්‍රතිවේද ඥානයක් එවනම් ප්‍රත්‍යක්ෂ ඥානයක් අධ්‍යක්ගත ඥානයක් ඇත්තේ යම් කෙනෙකුට යම් කිසි ගමනක් යන දුර නම් කාගෙන් හරි ආවද අපි හිතමු දැන් මෙතන ඉඳ කොළඹට යන්න ඕනේ කියලා. දැන් කොළඹට යන පාර අහගන්න නියත වශයෙන්ම කොළඹ ගිහිල්ලා අත්දැකීමක් තියෙන මේ පාර හරියටම අහගන්න දැනගෙන කොළඹට ගිහිල්ලා අත්දැකීමක් තියෙන කෙනකින් වෙන්න ඕන. නමුත් කොළඹට නොගිය පුද්ගලයෝ පොතක් බලලා අවුරුදු කියන එක අහලා අනුමාන වශයෙන් කොළඹට යන පාර කියන්න පුළුවන්. ඒක අනුමාන ඥානය. ඒ පුත්‍රය කොළඹ ගිහිල්ලා නැහැ කවුරුත්. හැබැයි කියනවා මෙතෙන් අතෙන් යන ඕන රහන්දී හැරෙන්න ඕන අතනින් මෙතෙන් යන ඕන අර මෙහෙම මෙහෙම යන්න ඕන හැරෙන්න ඕන යන්න ඕන. ඒක අර කාගෙන් හරි අහගත්ත දෙයක්. එවනන පොතක් බලලා දැනගත්ත දෙයක්. එවනන තව කොළඹ ගිහින් ඒක අනුමාන ඥානයක්. ඒක කොතන බොහෝ වර්ගීකරණයට ඉදිරියි. එනිසා මේ අනුමාන ඥානය කියන මාර්ගය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නකෝ පරම ප්‍රතිසංසද්ධර්මයෙන් ප්‍රකීර්තු සත්‍ය බුද්ධ ශක්තියට අනුගත වෙන්නට ඕල් ප්‍රමාණවත්. එනිසා මේ පරතෝපෝසු ප්‍රතිසා සම්මාදිට්ඨිය ලැබෙන්න නම් මෙන්න මේ ආර්ය ශ්‍රාවකයෙකුගේ කල්‍යාණ මිත්‍රයෙකුගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබූ යථාභූත ඥාන දර්ශනයක් ලැබූ කෙනෙකුගෙම මේ ධර්මයෙන් ආන්දු මේ මාර්ගයේ ආන්දු මේ මාර්ගචර්යාව ආරම්භ. එහෙම නැතුව මේ අනුමාන ඥානයෙන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක නිසා මේක හරියට තේරුම් ගන්න ඕන මේ කල්‍යාණ මිත්‍ර සම්පත්‍ය පාපේ මේ බරතෝ ගෝසුක ප්‍රත්‍යසහ සම්මාදිකේ පාපේන අරුපත් ජීවිතයක්ම ස්වරයක් කියන එක හැම කෙනෙකුගේම ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒක බුද්ධ ශ්‍රාවකයෙකුගේ ආර්යයන් වහන්සේ කෙනෙකුගේ එහෙම නැත්නම් අඩුම වශයෙන් අවම වශයෙන් සෝතාපන්න ඵලයට පත් වූ අර අත්දැකීමක් ඇති ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කෙනෙකුගේ මේ නිවනට පත් වූ කෙනෙකුගේ මේ මාර්ගය ආලා දැනගන්න. එයා යෙවෙන අවස්ථාවක පරිතෝපෝෂික ප්‍රති ලැබෙනවා සමාධිකේ පත්. මම මේ පරිතෝපෝෂික ප්‍රති කියන එක පොඩ්ඩක් විස්තර කරන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් මේ පරිතෝපෝෂික ප්‍රති ලැබලා නැමී ශාම්පු ඥානින්. ආගින්ම ගුරුකට ගුරු අනුකම් ආරණි. ගුරුවරින්ගෙන් උපදේශ ලබාගෙන මෙමි ගුරු හිටිය බුදුග්‍රාම පුත්‍ර ආලාර ගාලාම ඔය සාහුඟක් අයින් කියලා. නමුත් මේ ශාම්පු ඥානින්ම බුදුහාමුදුරුවෝ මේ බුදු මාර්ගයේ මේ පටිච්චසමුප්පාදේ විග්‍රහය අවබෝධ කරගෙන තේරුම් ගත්තා. එකෙක් කල් කිසුම ගුරුවරේ මේක කියන මේ කුසලංශ උපසම්පදා කරන හැටි කියන කෙනෙක් ලෝකෙ හිටියේ නෑ. ඒක පැහැදිලිවම ධර්මචක්කපවත්තන සූත්‍රයේ ප්‍රකාශ කරනවා. අර බඳුනාවා මාරිනවා කේච්චා දී වෙනවා මනුෂ්‍යාවා කියන මේ කිසිම කෙනෙක් හිටියේ නෑ කියලා මේක මේ කට්ටෝගෝසිය පැත්තේ ලබා ගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ අහලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරපරච සිංහලකරණ අහලා ඊටපස්සේ පරම්පරාවක් අර බුද්ධ ශක්තිය ගන්නකොට වෙලා පටුගෝසි පත්‍රය වෙලා මග බල ලැබුණා. සෝතාපන්න ලබ්ධාගාමී අනාගාමී අධ්‍යාත් මග බල ලැබුණා. ඒ මග බල ලැබුණු අයට තවත් පරම්පරාවකට මේ පටුගෝසි පත්‍රය ලබා දෙන්න පුළුවන්. මේ පරම්පරාවට සිංහල කරපේ දේශනා කරලා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්න. මෙහෙම මෙහෙම පරම්පරාවෙන් පරම්පරාවට බුදුහාමුදුරුවෝ පටන් ගත්ත දේ මේ ආර්ය මහා සංඝරත්නය විසින් කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් මේක ලබා දෙන්න අවශ්‍යයි. ඒකයි පරිතෝපෝෂික ප්‍රතිය. නමුත් යම් කිසි අවස්ථාවක මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්න බැරි වෙනවා සෝතාපත් ඵලයේ පත් වූ එකම පුද්ගලයෙක් හෝ ලෝකේ නැත්නම්. එතනින් අහෝජි එතනින් අහෝජි මොකෝ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය හෝ පරිතෝපෝෂික ප්‍රතිය හෝ පරම්පරාවට සීකර්තව්‍ය හෝ කියන්න බෑ. ඒ පරිතෝපෝෂික ප්‍රතිය දෙන්න බෑ. සමාධිය පිටින් මාර්ගය කියන්නේ. එහෙම කාර්යයක මේ ධර්මයෙන් මේ සාසනයෙන් අභාවය කියන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන යම් කිසි එකම සෝතාපන්න පුද්ගලයෙක් හෝ ලෝකේ ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ පමණයි මේ කියන පරිතෝපෝෂික ප්‍රත්‍ය ලැබෙන්නේ. නමුත් පරිතෝපෝෂික ප්‍රත්‍ය ලබන්නට තවත් ක්‍රමයක් දිව්‍ය ලෝකවල සම්මාදිටික දෙවියන් හැටියට උපත ලැබෙනවා. ඒ සම්මාදිටික දෙවියන් නැවත කවද හෝ මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා උපදිනවා. දරුවන් වෙලා උපදිනවා. ඒ දරුවන් අර ජාති සෝතාපන්න කියන තත්ත්වයට පත් වූ අය. ඒ ජාති සෝතාපන්න. එනිසා මේ ජාති සෝතාපන්න පුද්ගලයා දිව්‍යලෝකේ නම් ආවත් ඒ පුද්ගලයා මනුෂ්‍යයෙක් වුණාම මේ මනුෂ්‍යකට අනේ මේ සෝතාපන්න ඵලයේ පත් වූ පුද්ගලයා තුනි පරමපවිත්‍ර සීසංකල් මේ ශ්‍රවණය කරලා අර කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දීලා පරතෝෂ ප්‍රත්‍ය සමාධිත්වයට පත් වෙන මඟ කියා දෙනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධෝත්පාද කාලය තුල මේ නිතරම ඔය දිව්‍ය ලෝකවල ඉන්න සම්මාදී දෙවියෝ අර මනුෂ්‍යත් පටිලාභයක් ලබන්නට බලාගෙන ඉන්නවා. මොකද අදුගානේ එක කරුතෝගෝසිකපත් ලබා ගන්න පුළුවන් ජාතිසෝතාපන්න පුද්ගලයෙක් වූ මේ ලෝක මේ මැති මණ්ඩලයේ තුල මේ බතු දේශ වාසය තුල ඉන්නවා. ඉතින් ඒක නිසා එකක් ධර්ම නියාමයේ කර්ම නියාමයේ අදාළ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා බුද්ධෝත්පාද කාලය තුල මේ ඒ උත්තරේ පාපලා ඒ තීන කාලය තුල නිවන් දකින්නට පුළුවන් කාලය තුල එකෙක් වුණා හිස් වෙන්නේ නැහැ. ඒ නිසා අඳුම ඇසේ එක ගෝතෝතාපත් පරිපත් ජාතෝතාපන් පරිපත් උත්තරේ කෝ ඉන්නවා. ඒ උත්තරයාගේ මෝ අඳුම ඇසේ මේ පත්තු ගෝතෝ පත්‍ය සම්මාදිකේ කරලා අර කල්‍යාණ මිත්‍ර සම්පත් විලබන් පුළුවන්. ඉතින් ඒක නිසා පිළිතුරුනේ මේ ධර්මයෙන් හරියට ආගන්න තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් ඔය පළවෙනි සහ දෙවෙනි සෝතාපට්ටි අංග දෙක බාහ්‍ය උත්තරේ මුඛෙම තුන්වෙනි දෙවෙනි උත්තරේ මුල ලබා ගන්නවා. එහෙම නැතුව ස්වයං ඥාණයෙන් කායමත් අහන්න නැතුව කායමත් කටහඬින් අහන්න නැතුව මේක ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පරතෝගෝසික ප්‍රත්‍ය ලැබෙන්න මේ සම්නිවේදන මාර්ගවලින් කරන ධර්ම දේශනාවලින් මේක ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කල්‍යාණ මිත්‍රේ එහෙම නැත්නම් සෝතාපන්න ජාතෝතාපන්නෝ සෝතාපන්නෝ උත්තරේ ඔය සම්නිවේදන මාර්ග කියන ඒවැට ඒ යෝගන් පිළිගුවානි මේවා කියන ඉන්ටර්නෙට් තව නැගුත් මාර්ග ඒවැ ධර්ම දේශනා කරන්නේ නැහැ. ඒවා පරතෝගෝසික පත්‍ය ලැබෙන මාර්ගයක් නෙමෙයි. ඒවා සංනිවේදන. සංවේදන කියේක රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ප්‍රසිද්ධිය කතා ප්‍රතිලාභයක් කතා ප්‍රචාරයක් කතා ප්‍රසාදයක් ප්‍රසිද්ධියක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රශංසාවක් කතා කරන දේවල් සංනිවේදන. ඉතින් ඒක නිසා ඒ සංනිවේදන මාර්ගවලින් වේදිකට කන් දීලා ගුවන් පිළිවෙලකට කන් දීලා රූපවාහිනියකට කන් දීලා ඔය කැනල් දෙකකට කන් දීලා මේ පර්තෝගෝසුපත් ලැබෙන්නේ නැහැ. දුරාන් දුරේදා ගමින් ගමට ගිහිල්ලා ඒ ඒ කර්මවල කියායට මේ ධර්මයේ දේශනා කරලා මේ මක් කියා දීලා මේ පර්තෝගෝසුපත් කල්‍යාණ මිත්‍රාපත් කියා ලබා දුන්නා. ඒක නිසා අපිට මේක ඊළඟට මේ පරතෝපදේ ලබාගත්තට පස්සේ සමාධිකයේ පත්වෙන අවශ්‍ය ධර්මයේ ආගත්තට පස්සේ තමන්ට කරගත යුතු කාරණා දෙකකුත් සෝතාපට්ඨාන දෙකක් හැටියට ඒ දෙක තමයි යෝනිසෝ මනසකාරී කටයුතු කරලා ධර්මාංගම පටිපදාවෙහි හැසිරීම. ඒ යෝනිසෝ මනසිකාරයේ කටයුතු කරන්නට නම් අපි අපේ මේ මනස මනින්දිය හරියට විදිහට පාවිච්චි කරන්නට ඉගෙන ගන්න. දැනගන්න. ඒකට යන කල්යාණ මිත්‍ර සම්පත්‍ය කරුණායි සීල ධර්ම අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරයේ සහ අයෝනිසෝ මනසිකාරයේ කියලා දෙකක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තමයි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන. ඒ වගේම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කිරීම වැරදි. මේක නිසා තමයි වැරදි ප්‍රතිඵල තියෙනවා. මේ නිසා තමන්ගේ මේ භවයක් පමණ වූ ශරීර කූප තුළ කෙලෙස් පොදියක් ගොඩ ගැහෙනවා. මේ රාග ද්වේෂ මෝහ නිසා ආශයන්ගේ සකස් වෙනවා. මේක නිසා අපිට අයහපත් ඵල විපාක දෙනවා කියන තත්ත්වය තේරුම් ගැනීම තමයි මේ යෝනිසෝ මනසිකාරයෙන් පටන් මිනිහෙක් වෙලා උපදුන කෙනෙකුට මනසක් තියෙනවා. ඔය මනස හරියට නිවැරදි හැටියට නියම වශයෙන්ම වැරදි දේවල් අත්හරින්නට එමන කරුණීය ධර්ම කරන්නට අකරුණීය ධර්ම නොකරන්නට තේරුම් ගැනීම තමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු. මෙහෙම කළ යුතු දේ හා නොකළ යුතු දේ හරියට තේරුම් ගන්න බැරි පුද්ගලයෙක් දුවතාවය තේරුම් ගත්තේ නැති පුද්ගලයේ දෙපැත්ත තේරුම් ගත්තේ නැති පුද්ගලයේ එමක් නැන්න මේ අටලෝ ධාම පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් නොලැබූ කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ බුද්ධයා මේ අටලෝ දහම ගැන හිතන්නේ මේ පාත්මේ පංචස්කන්ධයේ උසා ලාභයක් ගන්න ඕනේ කියලා. ඒ වගේම අලාභයකට ද්වේෂයක් කරනවා. ඒ වගේම අලාභයෙන් දුක් වෙනවා. ඒ වගේම ලාභයෙන් උද්දාමයෙන් පාටනවා. එනිසා නැවත නිතර නිතර මේ බුද්ධයා මේ අරමුණු මනසිකාරයෙන් කටයුතු කරන බුද්ධයා හැම වෙලාවෙම බලන්නේ එක අන්තයකට කටයුතු කරනවා. ඒ කියන්නේ ලාභයේ පමණක් අලාභයට දුක් වෙන තරහ ඒ වගේමයි ඒ ලාභ අලාභ නිසා දුක සැපේ පුද්ගලයට අන්ත දෙකක් ඇතුලේ උරුම කිසි කෙනෙක් කැමති නැහැ දුක් විඳින්න. නම කෙනෙකුම ලාභ වලට කියන්නේ සැප අපාය නැතුනේ. හැබැයි උරුම වෙන්නේ දුක. ඒ වගේම මේ නිින්දා ප්‍රශංසා ඒ වගේම යස අයස මේ වගේ දේවල් වලින් කම්පා වෙනවා. මේ පුද්ගල පුද්ගලයා අයුරු මානසිකාරය කටයුතු කරන පුද්ගලයා. ඒ වගේම හොඳ නරක යහපත් අයහපත් සුව අසුව මේවා ගන්න. ඒ වගේම ආනපාන කියන අන්ත දෙක ගන්න. යොමු මානසිකාරය කටයුතු කරන පුද්ගලයා පමණයි ආනපාන අසුපස මේ ගැන වගේ ගැටුම්තාවයන් මේ වගේ දේවල් පිළිබඳව පරිමේයෙට තේරුම් ගන්න. ඒ වගේම ඒ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් පුද්ගලයේ වෙනවා නම් පමණයි මේ සංසාර දුකෙන්ගේ නිදහස් වෙලා මේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් කරින් වැරදි දේවල් බව අයහපත් දේවල් බව අපල උපද්ද ලැබෙන බව මේ හේතු බලන්න මේ මහා කල්පා බලන්නට ඉගෙන ගන්න පුළුවන් පුද්ගලයෙක් බවට එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ද්වේතාංගයේ තේරුම් අරගෙන අවිද්‍යා මූල ප්‍රතිසම්පාද ධර්මය අවිද්‍යා මූල ප්‍රතිසම්පාද ධර්මය කියලා කුසල මූල ප්‍රතිසම්පාද අවිද්‍යාය කුසල මූල ප්‍රතිසම්පාද ධර්මය කියලා තේරුම් ගන්න පුළුවන් කෙලෙකට පමණයි. ඒ නිසා අවිද්‍යා මූල ප්‍රතිසම්පාද විඥායෙන් විග්‍රහ කරේ මේ බුද්ධයා තුළ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් කටයුතු උපදන්නට උපදවාගෙන මේ සංසාර ගමනේ අතරමං වන්නට හේතු භූත වූ මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ කර්ම කාරණා කිහිපයක් විග්‍රහ කෙරේ. අවිද්‍යාව අහංකාර ආදී වශයෙන් කියන අවිද්‍යාව මුල ප්‍රතිසම්පාද විග්‍රහය එහෙම කොතනකවත් නිවන නැහැ. ඒක කියන්නේ මේ නිවන වැය නැහැ. නිවන වාකර නැහැ. පටිගාම නිවර්ණ ධර්ම නිවන ආවරණය කරන කර්ම පහ සකස් කර ගන්න ආකාරය. එනිසා අවිද්‍යාව මුල ප්‍රතිසම්පාද විග්‍රහය කියන දේවල් දැනගන්න ඕන. හැබැයි ඒක නිවන නැති බව දැනගන්න. ඒකයි යෝනිසෝ මනසිකාරය. ඒ වගේම කුසල මුල ප්‍රතිසම්පාද විග්‍රහය තේරුම් අරගෙන මේ කෙලෙස් තුන රාගමුල ද්වේෂමුල මෝහමුල උද්‍රාදවන්නට උපකාර වන ආහු ප්‍රතිසම්පාද විග්‍රහය බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක හරියට දැනගෙන ඒ තමන්ගේ ඉන්ද්‍රිය උපදින කෙලෙස් තුන ඉවත් කරන්නට අස් කරන්නට කටයුතු කරන්න ඕන. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න මේ තමන්ගේ ඉන්ද්‍රිය උපදින දේවල් ගැනයි මේ ඔක්කොම මේ කරුණු සියල්ලම කියන්නේ. තමන්ගේ ඉන්ද්‍රිය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් උපදින. තමන්ගේ ඉන්ද්‍රිය අලෝභයෙන් සම්මෝහයෙන් පටන් ගන්නවා. තමන්ගේ ඉන්ද්‍රිය ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන්න. තමන්ගේ ඉන්ද්‍රිය යනුයි. තමන්ගේ ඇහැට දුක් වෙනවා. තමගේ කරට ශබ්දය තමගේ නාසයට ඒ ගඳ දුන්නු තමගේ දිවට මේ රස තේරි තමගේ කායට මේ පහස පොට්ට අපි ලැබෙන ඒ වගේම තමගේ මනසට මේ ධර්ම අවබෝධ වෙනවා. ඒ නිසා වැරදි දෙයක් අසුබ දෙයක් නොකළ යුතු දෙයක් අකර්මී ධර්මයක් අපිට මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙක හරියට තේරුම් ගන්න. පුතඥාන අසුදවත් පුතඥාන පුත්‍රයෝ විතරම අයෝනිසෝ මනසිකාරය කටයුතු කළා සංසාර ගමන අතරවක් නම් වෙනවා රාගයේ ද්වේෂයේ මොහේ තමගේ ජීවපත්ව. ඒ වගේම සුදවත් පුතඥාන ආර්යසාවකයෝ යෝනිසෝ මනසිකාරය කටයුතු කළා විතරම මේ රාගයේ ද්වේෂයේ මොහේ වැරදි දේවල් ඇගේ තීරු අරගෙන ඒ වැන්විති නිදාසෙන් හැම අවස්ථාවකම ක්‍රියා කරනවා කටයුතු. කරනවා පරිලෝක ධර්ම පාලනය කරන ඒක තීරුම් ගන්න පස්සේ මේ යොන්න මනස්කාරයේ වෙන කාගින්වත් තමන්ට අහල දැනගත්තට තමන් තුළම තමන්ව පවත්වාගත යුතු ගුණාංගය යොන්සු මනස්කාරයේ නැතුව කිසිම කෙනෙකුට ප්‍රාණමය ආවෝද කරගන්න හෝ කලයන් සම්පත්‍ති ලබන්න හෝ නිවන් මාර්ග පාද ලබන්න හෝ පුළුවන් කරගන්නේ නැහැ. ඒ වගේම ඊටත් වඩා විශේෂත්වයක් ඇතුව මේ ධම්මානුකම්ප පටිපදාව හරියට තේරුම් ගන්න. ධම්මානුකම්ප පටිපදාව තුනේ මේ රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ හිතෙන් ඉවත් කරලා අස්කරලා ඒකෙන් මිදී නිදහස්වන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ඛා තේරුම් ගැනීම. සංවර සංසිඳීම සම්මා කියන මේ කර්ම තුන මේ පියවර තුන තමා තුළින් ක්‍රියාත්මක කිරීම. ඒකෙන් එකක් තමා මේ ධම්මංගම් පටිපදාව තමා මේ භාවනාව සීලය අර ආර්ය අෂ්ටාංග මාර්ගය අයිති. ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕනේ මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ඛාවම හරියට දැනගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට මේ මාර්ගාංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා යොමු මානසිකාරයේ කටයුතු කරන්නේ නැහැ. ඒකා ඒ පුද්ගලයා මේ සීලේ සමාධි ප්‍රඥාව වැරදියට අරගෙන අද වෙනකොට ඒ සීල සමාධි ප්‍රඥා කියන ධර්මාංගම් කටකතාව වෙනස් කරගන්න. අද ඔය සීල සමාධි ප්‍රඥා උදාහරණේ නැහැ. අද තියෙන දාන සීල පාප. අද ආරණ්‍යාංග මාර්ගයේ වූ ප්‍රඥා වූ නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්මාංගම් කටකතාවේ ලොකුම ලොකු භාගයක් තියෙනවා. මොකද අර දාන සීල භාවනා කියලා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණේ මේක මේ තුනයි. දාන සීල භාවනා අදත් වෙන දාන සීල භාවනා නමුත් බුදුහාමුදුරුවෝ ඕදේනා කලේ ඔය තුනයි සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් සංවර සංසිඳීම සම් ඒ තුනම ආදලයි. අර සංවර සීලේ දුක් නැ සංසිඳීම සමාධි දුක් නැ සම්මාන ආර්ය ශ්‍රාමක මාර්ගයේ දුක් නැ. ඉතින් ඒ නිසා මේක හරියට තේරුම් ගන්න කරොත් මේ සෝතාපට්ඨාන ධාතුට හරියට තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට නිවන් මඟ බල ලබන්නට පුළුවන් නම් ලැබෙනවා. ඒක නිසා පින්වතුනි කවුරු කල්පනා කරගන්න ඕන මේ සෝතාපට්ඨාන ඵලයට පත් වෙනවා කියන්නේ මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන නියත මාර්ගය. සෝතාපට්ඨාන ඵලයට පත් වූ පුද්ගලයා තුළ තමන්ට යම්නම් ජනීමක් ලැබෙනවා ඇතිනවා. ඒකත් මම කියන්න ඕනේ සෝතාපට්ඨ ඵලයට පත් වූ පුද්ගලයා තුළ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙනවා. බුද්ධ ඥාන පහළ වෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ බුද්ධ ඥාන. එනිසා ඒ පුද්ගලයාට තමා ගැනම අතීත ආවර්ජනයක් කරලා පසු විපරම් කරන්න ශක්තියක් ලැබෙනවා. ඒ සෝදාපති ඵලයේ පත් වූ පුද්ගලයා තුළ වෙන කාටවත් නොපෙනෙන වෙන කාටවත් නොදැනෙන යක් ශක්තියක් ලැබෙනවා. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාන. තමන් අතීතයේ මේ සෝදාපති ඵලයේ පත් වෙන්නට පෙර කරපු කියපු හිතපු දේවල් පිළිබඳව යම් යම් වැරදි අඩුපාඩුයන් තමන්ට පේනවා. ඒවා වැරදි බව, ඒවා නොකළ යුතු බව, ඒවා අකර්මණීය ධර්ම බව තේරෙනවා. එනිසා තමන්ගේ දැන් මේ චර්යාව හැසිරීම වෙනස් වූ බව තමන්ට තියෙනවා. ඒ වෙනස් වීමේ යහපත් පැත්තක් තියෙනවා. එනිසා දැන් අර ඉස්සෙල්ලා ආකාරයට නෙමෙයි පුද්ගලයාගේ හැසිරීම ඒ පුද්ගලයා වෙනත් ආකාරයක හැසිරෙන බව තම තමන්ටම තියෙනවා. ඒ වගේම මේ කෙලෙස් කෙලෙස් හැටියට ඒ පුද්ගලයා ඉස්සෙල්ලා මේ රාගයෙන් කටයුතු කිරීම පිළිදේ කැලීම දැක්ක බොහොම ආශාවෙන් බොහොම හොඳ දෙයක් බොහොම ප්‍රිය දෙයක් බොහොම වටිනා දෙයක් බොහොම සාර්ථක. දැන් මේක අසාර බව අනාත් බව නිෂ්කාර බව එකින් ලැබෙන ප්‍රතිඵල අයහපත් බව ඒක අසුර ධර්මයක් බව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ කෙලෙස් තමයි ජීවිතයේ උපදින හැම අවස්ථාවකම ඒ කෙලෙස් ප්‍රහාණය කළ හැකි කළ යුතුයි. ඒකෙන් මිදී නිදහසියකි නිදහසිය යුතුයි කියන අධ්‍යක්ෂා ඥානෙදී. එනිසා යුතුය කෙලෙස් ටික ප්‍රහාණය කරන්නට අයින් කරන්න නිත්‍යකන් ඉවත් කරන්නට ඒ පුද්ගලයා කටයුතු කරනවා. ඒක තමයි ප්‍රත්‍යක්ෂා ඥානය. ඉතින් ඒක නිසා මේ ප්‍රත්‍යක්ෂා ඥානය සෝතාපට්ඨ ඵලයේ සකදාගාමි ඵලයේදී අනාගාමි ඵලයේදී අරහත් ඵලයේදී අපරදීම ලැබෙන ඥානය. ඒක ඒ පරමාර්ථ පමණ ලැබෙන දෙයක්. එනිසා තමන්ටම තමන්ටම වැදගත් නැති තමන් උතන් ඉන්නේ තමන් කොහෙද යන්නේ තමන් කරන දේ හරිද වැරදිද කියන එක. එනිසා අපි මුන්නේ හැම කෙනෙක්ම කල්පනා කර ගන්න ඕන මේක මේ ධර්මයේ හැමෝම හරියට තේරුම් ගත්තා මේ කලන් සම්පත්තිය ලැබුණා මේ කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති කියන මේ හතර හරියට තේරුම් ගත්තා ඒ බුද්ධයාට අර ප්‍රත්‍යක්ෂඥානි අවබෝධ කරගන්නට පුළුවන් මාර්ගයේ හරියට තේරුම් ගන්න පුළුවන් ඒ බුද්ධයා තුළ මග්ගයේ මග්ග ඥාන දර්ශනය ඇති වෙනවා මග සහ යායුතු මග සහ නොයායුතු මග මග්ග අමාර්ග ඥාන දර්ශන ඒ වගේම ඒ බුද්ධයා තුළ චිත්ත පාරිශුද්ධිය ඒ වගේම සීල විසුද්ධිය ඇති වෙනවා ඒ නිසා ඒ බුද්ධයා සෝතාපට්ඨ ඵලයේ පත්කලා ඉතුරු විසුද්ධි ටික සම්පූර්ණ කරගන්නට කටයුතු කරනවා ඉතින් ඒක නිසා මුලින්ම තේරුම් ගන්න ඕන මේ බුද්ධ කල්පයක් තුළදී යම් ආකාරයක ওই සෝතාපට්ඨාංගාට සම්පූර්ණ කර ගැනීම නිසා තමයි තවත් කෙනෙකුට මේ අරහත් ඵලයෙන් අරහත් බෝධියෙන් උද්දත්තයට පත් වෙලා නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ සෝතාපට්ඨි ඵලය පිළිබඳව කියනකොට තවත් පොඩි කරුණු කීපයක් කියන්න තියෙනවා. සෝතාපට්ඨි ඵලයට පත් වෙන පුද්ගලයා මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවකදීමයි හේතුක වටසන්ධියක් ලබලා සෝතාපට්ඨි ඵලයට පත් වෙනවා. නමුත් දෙන්නෙකුට පමණක් උත්තමයින් දෙන්නෙකුට මේ සෝතාපට්ඨි සකදාගාමි අනාගාමි අරියක් කියන ඵල හතර මග මාර්ග හතර සහ ඵල හතර එකවරම ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඒ ලෞතුරා බුදුපියාණන් වහන්සේ කෙනෙක් සම්පූර්ණ මේ ලබා ගන්නා බුද්ධත්වය එහෙම පරිණාම සෝතාපට්ඨි ඵලයට පත්ලා ඊළඟ කාලයේ විහිළ වේලාවකට පස්සේ සතරාගාමි මාර්ගය අනුගමනය කළ ඵලය ඊට පස්සේ තවත් කාලයකට පස්සේ අනාගාමි මාර්ගය අනුගමනය කළ ඵලය ඊට පස්සේ තවත් කාලයකදී අරහත් මාර්ගයෙන් ඵලය ලැබෙන ක්‍රමයක් නැහැ. ඒක ලෞතුරා බුදු කෙනෙකුට සිදු වෙන දෙයක් නෙමෙයි. ලෞතුරා බුදු කෙනෙකුට මේ සෝතාපට්ඨි මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය එක මාර්ගයක් හැටියටම එක දෙයකම අඛණ්ඩව අභින්නව සිද්ධ වෙනවා. ඒ වගේම ඵල හතර එකම යාමයක් තුළ පෑහැක වගේ සුළු කාලයක් තුළ මේක සිද්ධ වෙනවා. ඒ වගේම පසේ බුද්ධත්වයට පත් වෙන පච්චේ බුද්ධ කියන බුදුපියාණන් වහන්සේට කායව අනුගේ පරිණෝෂකත්වයක් නැතුවම බුද්ධත්වයට පත් වෙන පුළුවන් සෝතාපට්ඨි ඵලය සකදාගාමි අනාගාමි අරියක් පර අතරම එකවරම ලැබෙනවා. ඒ නිසා ඒ උත්තමීන් දෙන්නා මේ සෝතාපට්ඨි ඵලයේ පහුවෙලා පමණක් පත් වෙලා ඊට පස්සේ සකදාගාමි ඵලයේ පත් වෙන ක්‍රමයක් නැහැ. නමුත් අරහත් බුද්ධත්වයෙන් පත් වෙන සුවාසු දහසක් කෝටි ප්‍රකෝටි ගන්න බුද්ධ ශ්‍රාවකයන් මඟපල් ලැබූ මේ ගෞතම බුදු දාසනය තුළ එදා අනුදක්වා මේ අඛණ්ඩව අභිඥාව කියන ඒ මඟපල්ලාගෙන් බොහෝ අය සෝතාපට්ඨි ඵලයට පත් වෙලා ඊට පස්සේ කාලයකට පස්සේ මේ සකදාගාමි මාර්ගයේ නිල ඵලයට එනවා. තවත් කාලයකට පස්සේ අනාගාමි මාර්ගයේ නිල ඵලයට එනවා. ඒ වගේම අනාගත මාර්ගයේ නිල ඵලයට එනවා. ඒකට අවස්ථාව කාලයේ යම් පරාසයක් වෙනසක් අතර තුර තියෙන්න පුළුවන්. ඒක හරියටම කියන්න බෑ කොච්චර කාලද කියලා. ඒක තමයි මගේ උපේතරත් පුණ්‍යතා ශක්තිය සහ මේක මේ කය කරන සහ වැය කරන්නට තියෙන දේවල් පිළිබඳව ඇතුළතම හරියට තේරුම් ගත්තොත් මේ පුණ්‍ය පාප පහින් නැස කරොත් ඉක්මනට ලබා ගන්න පුළුවන්. පුණ්‍ය පාප පහින් නැස කරන්න බැරි නම් ඒ පින් පලනදී තව ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තියෙනවා, මේක පිළිසිදුව පැහැදිලිව කියන්න ඕන. මේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා නතේ බවං අට මන්නා කියන අටවෙනි බව ඇත්තේ බව හතක් තමයි තිබුණා. බවත් කියන්නේ එහෙම ජාතියක් එහෙම නෙමෙයි. අද සම්මතයෙන් බුද්ධාගම කාර්යෝ මේක වැරදියට මිනිස්සුන්ට කියා දෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට තව ආත්ම හතයි සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්, වැරදි මඟ පෙන්වීමක්, වැරදි දේශනාවක්. බුදුහාමුදුරුවෝ ජනවසුක සූත්‍රයේ කියලා කියනවා, විවිධ රජුරුවෝ මේ පරිලෝකයට පස්සේ නැවත බුදුහාමුදුරුවෝ ජීවිත කාලය තුළම යක්ෂ ගෝත්‍රිකයෙක් හැටියට ඉපදිලා ජනවස පැහැදිලා. මෙතෙන්දී ජනවසුක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මොකද කියනවා, ජනවසුකට තව 14 වරක් මේ සෝදාපට්ටි ඵලයේම ඉඳලා ඊට පස්සේ ඊගා ඵලයට යන්නේ කියලා. ඒ වගේම විසාකාව කරපු පුණ්‍ය ශක්තිය වැඩි නිසා තව මනුෂ්‍යත්ව ප්‍රතිලාභ 8ක් ලැබෙනවා කියලා කියනවා සෝදාපට්ටි ඵලයේ. ඉතින් ඒක නිසා මේක හිතන්න ඕන, මේක හොඳම අවස්ථාවක්. නතේ බවං අට්ඨමන්නා කියන කීකුව නිසා අටවෙනි භවයකටපත් වෙන්නේ නැහැ කිව්වා නිසා මේ අටවෙනි ජාතිය ගැන බුදුහාමුදුරුවෝ කියලා නැහැ. මේක හේතුව මේ බුද්ධාගම කාර්යය මේ ජාති සහ භව පටලවා. දැන් මේක දෙකක් භව තේරුම් අරගෙන නැහැ. උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. එවනම් මොකද කියන්නේ? ඒක නිසා භව කියන්නේ තව කර්ම බීජ 8යි කියන්නේ. අටවෙනි කර්ම බීජයක් නැහැ කියන එකයි කිව්වේ. හැබැයි ජාති එක කර්ම බීජයක් තුළ ජාති කීයක්ද කියන එක බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්නේ කරලා කරන්න බැහැ. ඒක තම තමන් ඇති කරගත්තා වූ භව ශක්තිය නිසා තමයි ඒ කර්ම බීජ තියෙන්නේ. දැන් මෙතන මේ භවන්ට පැහැදිලිව ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා. දැන් සෝතාපට්ටි භවට පත් වූ පුද්ගලයා එක භවක් දැන් ගෙනියනවා. මිනිස් භවනාදී දේවෝට හරි විතරයි වර්තින පුළුවන්. ඒ දෙකේ නිසා වෙන කොහෙත් සෝතාපට භවපත්ති පුද්ගලයෙක් නැහැ. සමාජ මිනිස් භවට එන්න පුළුවන් ජාති සෝතාපන්න හැටියට දේවෝට යනවා. මෙතන මිනිස් ජාතියේ ඉපදෙන අමාට හතර පස්සරය සෝතාපට්ටි ජාති සෝතාපන්න හැටියට උපදින්න පුළුවන්. එතන එක භවයි තියෙන්නේ, නමුත් ජාති මහක්කයක් තියෙන්න පුළුවන්, හතරක් පහක් තියෙන්න පුළුවන්. දේව මිනිස් භව කොලම් කොල හැටියට ඉන්න පුළුවන්. එම එතන තියෙන්නේ එක භවය, සෝතාපට්ටි භවට පත් වෙනවා. ඊට පස්සේ ඒ සෝතාපට්ටි භවට පත් වූ පුද්ගලයා ඊගාවට අනාගාමි මාර්ග භව පූර්ණ කර ගන්න කටයුතු කරනවා. ඒක තව එක භව. ඊට පස්සේ අනාගාමි ඵල භවට පත් වෙනවා. ඒක තුන්වෙනි භව. ඊට පස්සේ සබඩාගාමි ඵල භව. ඊට පස්සේ අනාගාමි මාර්ග භව හතර, අනාගාමි ඵල භව පහ, අරහත් මාර්ග භව හය, අරහත් ඵල භව හත, අටවෙනි භව නැහැ. නමුත් මේ ඵල මේ භව සමහර විටක ආත්ම 10කින් 15කින් 20කින් ඉවර වෙන්න පුළුවන්. ඒ වගේ විනාඩි දෙකකින් පාරේ කාර් පිළිතුමාට සිද්ධ වුණා වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනිවාර්යයෙන්ම මේ භවහට පාස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ භවහට පහු කරන්න ඕනේ. ඒක නිසා එකම ජීවිත කාලයක තුලත් ඔය භවහට අවසන් කරන්න පුළුවන්. ජීවිත කාල කීපෙකින් ජාති කීපෙකදී මේ භවහට පහු කරන්නට පුළුවන්. මේවා සම්පූර්ණ කරගත යුතු දේවල්. ඉතින් ඒක නිසා මේ නතේ භවං අට්ඨමන්නා කියපු එක හොඳට තේරුම් ගත්තොත් විතරයි මේ නිවන් අවබෝධ කරගන්නට මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට අවශ්‍ය කරුණු කාරණා තියෙනවා. තව උගක් දේවල් කියන්න තිබුණා. මම කියන්නේ වෙලාව පහු වෙගෙන යනවා. මොකද ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න තියෙන නිසා දැනට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. නමුත් ඕන කෙනෙකුට මේ ධර්ම දේශනාවට අදාළ හෝ අදාළ නොවන හෝ ඕනෑම ප්‍රශ්නයක් ආනට අරචාල බලන්න.
සත්‍යයෙන් පින් සිතින් සමාගෙන යම්ෝ පිනක් කළාම ඒ සියලු පින්ද සියලු සත්ත්වයන්ට පවරමින් ධර්ම මාර්ගයේ යමින් ඉතා ඉක්මනින් ගිහි දිවියේ හැර පැවිදි දිවියේ ප්‍රත්‍යයෙන් උත්සාහ කරයි. නමුත් තවමත් සසරේ යෙති කීප දෙනෙකු සැමෙන් බැඳීම් වරින් වර කදින් මතු වී එයට බාධා තමුනවා. එම උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට තවදුරටත් ගතියුතු ක්‍රියාමාර්ග මොනවාද?
දැන් මේ එක පුද්ගලයෙක් කරන වැඩක් ගැන මේ කියන්නේ. පුද්ගල දැන් මෙහෙමයි. දැන් ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම හරියටම කරන්නේ. දෙක ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම හරියටම තේරුම් ගන්නවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවද කියන එක ඒ පුද්ගලයාම තීරණයක් ගතියි. වෙන කාට දැන් ඒ පුද්ගලයාගේ මෙනෙහි කිරීම පිළිබඳව හිතට එන අරමුණු පිළිබඳව එහෙම නැත්නම් මේ මනස සංවරද නැද්ද කියන එක පිළිබඳව වෙන කාටවත් කියන්න බෑ. කවුරු කියන්න පුළුවන්? ඒ දැන් ක්‍රියාව සංවරද නැද්ද කියලා කාටවත් පේනවා. වචනේ සංවරද නැද්ද කියලා කාටවත් පේනවා. හැබැයි තේරෙන්නේ නැති පේන්නේ නැති මේ මොකද්ද? මනස සංවර. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුව කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාරු සම්බත අන්න තුනම සංවරෝ ඒක තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ දැන් ඒ පුද්ගලයා ඔය කියන පුද්ගලයාට මම දන්නේ හරියට කියන්නේ ඒ පුද්ගලයාට සමහර විට පරතෝෂ ප්‍රත්‍යක් වෙන් හරි ලැබෙන්න පුළුවන් ජාතිසෝතාපන්න වෙන්න ඒ කියන්නේ. හැබැයි මේක මේ උත්සාහයක් අරගෙන හරියන්නේ උත්සාහයෙන් විතරක් කරන්න බෑ. මේක අවශ්‍යකම් මේක ඕන කරන්නේ යථා භූත ඥාන දර්ශන. මොකක් ගැනද? කරණීය ධර්ම කියන කල යුතු දේ සහ අකරණීය ධර්ම කියන නොකල යුතු අත්හැරිය යුතු දේ. ඒ පුද්ගලයා ආශ්‍රය කළ යුතු දේ සහ බැහැර කළ යුතු දේ හරියට දැනගන්න. මේ ආශ්‍රය කරන්නේ බැහැර කරන්නේ මොකද්ද? තමන්ගේ හිතට එන අරමුණු හය. වෙන මොකක්වත් නෙමෙයි. ඔය අරමුණු හයට අමතරව වෙන කිසිම අරමුණක් ඔය පුද්ගලයාට එන්න බෑ, එන්නේ නැහැ. හැබැයි ඔය අරමුණු හය ඇහැට එන රූපේ පිළිබඳ රූපාර කන්නට ඇහෙන ශබ්දය පිළිබඳව සද්ධාරමණය, නාසයට ලැබෙන ගඳ සුවඳ පිළිබඳව ගන්ධාරමණය, දිවට ලැබෙන රස පිළිබඳව රසාරමණය, කයට ලැබෙන පහස පිළිබඳව පොට්ටබ්බාරමණය, මනසට ලැබෙන ධම්ම පිළිබඳව ධම්මාරමණය. ඔය අරමුණු හය ඕනම පුද්ගලයෙකුට ලැබෙන. ඒකෙන් අපි තීරණය කරන්න ඕන මේ අරමුණු හයෙන් අපි භාවිතා කළ යුතු දේ මේකයි, භාවිතා නොකළ යුතු දේ මේකයි. මේක පැහැදිලි කරන වචනයක් පාඩයක් තියෙනවා. මේක හරියට අර්ථය තියෙනවා. පරිමුඛං සති උපද්දවෙත්වා සතෝව අස්ස සති සතෝව පස්ස. ඒ නිසා මේ තමන්ගේ හිත තමන් පිරිසිදු කරගන්න. වෙන මේකක් නෙමෙයි මේ පිරිසිදු කරන්න යන මොකද්ද? තමන්ගේ හිත. දැන් ඔය ඉස්තර ආන්තිලා අම්මලා හුඟක් පරණ උදවිය කිව්වනේ ළමයි ඔය කාමරේ අස්පස් කරගන්න මේ මේ කියන්නේ ඔය අනුපා අස්පස් අස්ස පස්ස තමයි අස්පස් මේ කාමරේ නම් තියෙන ඔක්කොම බට්ටිය කියලා දැන් කාමලින් කියලා ඔක්කොම බඩටි කියලා දාන්නවා වගේ තමයි දැන් හිතට එන හොඳ නරක ඔක්කොම අරමුණු රූපයක් රූපයක් වෙනවා වෙනවා කියලා හරි කරනවා නම් ඒක මොකක්ද? ඒක අර අස්පස් කිරීමක් නෙමෙයි. ඒ වගේම දැන් ඉස්සර දැන් මේ සිංහල යළිමේ අතීතයේ කියපු වචන හරි වැදගත්. දැන් වචනයක් කියනවා අස්පස් කිරීමකට වඩා ටිකක් ගැඹුරු ගැළපෙන වචනයක්. සුද්ධ බුද්ධ කරගන්න ඕන. මොකක්ද කිව්වේ? සුද්ධ බුද්ධ. ඔය ඕක තමයි සුද්ධ කියන්නේ. මේ කෙලෙත් අත්හරිනවා. බුද්ධ කියන්නේ මේ රාග භව වේද භව මොහ මුලින්ම උදුරලා අස්තෝ. ඕක තමයි නේද? ඔය දෙක කරගත්තා නම් මොකද කිව්වේ? සුද්ධ බුද්ධ කරගත්තා නම් ඔය ඉච්ඡා කිවන්නේ නැහැ. ඒකෙන්ියා මේක කරනවද නැද්ද කියන එක, මේක තේරෙනවද නැද්ද කියන එක, මේ මාර්ගය අනුගමනය කරනවද නැද්ද කියලා ඒ පුද්ගලයා විසින් හිතනවා මිසක් කල්පනා කරනවා මිසක් අපිට කරන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ මේකට පියවර පහ ඉදිරිපත් කළා. ඒ පියවර පහ තමයි ආවර්ජන වචිතා, සම්පජ්ජන වචිතා, අදිඨාන වචිතා, උත්තාන වචිතා, පච්චවේක්කන වචිතා. මේ පහ යම්මාකාරයකට තේරුම් අරගෙන වචිතා කියන්නේ කුසිතා කියන්නේ තමන්ගේ හිතේ යන අරමුණු පිළිබඳව යම් ආකාරයකට යහපත් ආකාරයකට දක්මු කරන්න දුන්න උපදෙස් පහක් ආවර්ජන වචිතා. අපි අර ද්වේතාවේ බලන්න දෙපැත්ත බලන්න. යෝන්සෝ මනිකාරය, අයෝන්සෝ මනිකාරය, කර්මීය අකර්මීය, ආනපාන, අස්වපස්ස, සුද්ධ බුද්ධ දෙකම ආයි ඒක ඔක්කොම බලනවා නම් අන්න ආවර්ජන වචන. ඊට පස්සේ අර අයින් කළ යුතු උදුරා දැන්නේ යුතු සංකේතම අරගෙන සම්පහදා ඉවත් කරන්න. සම්පජ්ජන වචන. සංකේතේ රාගයේ දේශේ මෝහය. රාගයේ දේශේ මෝහය තෝරලා බේරලා වින් කරන උදුරා කරන්න. ඒක තමයි සම්පජ්ජන වචන. ඊට පස්සේ මේ රාගයේ දේශේ මෝහය සම්පජ්ජන වචනාවෙන් අයින් කරන්න අධිඥානයක් ඇති කරගන්න. ඊට පස්සේ ඉදිරියට මම මේ රාගයෙන් ද්වේෂයෙන් මොනවද කටයුතු කරන්නේ ඒකත් වස්තුතා. ඒ වගේම උට්ටාන වස්තුතා. ඒ රාගමුල, ද්වේෂමුල, මෝහමුල කියන කෙලෙස් මුල් තුන තමයි ඉතියේ තියෙනවා. නිත්‍ය වෙලා, සුඛ වෙලා, ආත්ම වෙලා, මුං බෑගෙන අනිත්‍ය වෙලා, අපේ වෙලා මේක උට්ටාන ගැන උදුරලා. මේක උදුරලා අපි සත්‍ය හදත් කරන ක්‍රියාමාර්ගය. ඒක උදුරලගෙන මම නැද්ද කියන එක බලන්න. ඊට පස්සේ පච්චවේක් කරන වාසිතාවේ කටයුතු කරා. ඒ පහ බුදුහාමුදුරුවෝ බොහොම වැදගත්සේ බුද්ධ ඥානයක් ඇතුළේ තිබ්බා. ඒක නිසා මේව ක්‍රම තියෙනවා. ඕන වෙනකොට හොයලා බලන්න ක්‍රම තියෙනවා. මේ ත්‍රිපිටකේ තැන් තැන බොහෝ සූත්‍රවල මේ මජ්ක්‍ධිම නිකාය, අමුච්ඡ නිකාය මෙහා කියලා තියෙනවා. හැබැයි බුද්ධ නිකායම උද්දේකනිකායේ බුදුහාමුදුරුවෝ ධර්මයක් කියලා මෙන්න. උද්දේකනිකාය කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිගන්නට පස්සේ තව වෙන වෙන පුද්ගලයෝ කියපු කියපු කතා දීපු.
ස්වාමීන් වහන්සේ ඉහත සඳහන් කළ බුද්ධයාට යම් දිනක පැවිදීමට අවස්ථාව ලැබුණා යැයි සිතන්නේ. පැවිදි වුණද ඔහු පැවිදි දිනියේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ අනාවේ භාවනා කරන හා සම්මතය නොව සිතින් රාසයේ මා කලින් සඳහන් කළ රහතන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ඔස්සේ පමණක්ම ගමන් කරයි. නමුදු ගුරු ස්වාමීන් වහන්සේලා වන්නන අනාවේ භාවනා කරන හා ඒ පිළිබඳව එවිට ඔහු ලබා ඇති ප්‍රගතිය ගැන ගුරු ස්වාමීන් වහන්සේලා අනුරු ස්වාමීන් වහන්සේලා විමසන විට තමා යන මාර්ගයේ සංවා ගැනීම ප්‍රකාශයන් පවසන විට ඔහු වට
දැන් මේ වගේ වචින් එක පුද්ගලයෙක් ගැන අපිට හරියටම මේ එකින් එක වචනින් වචනින් කියන්න බෑ. දැන් අද සම්මතය මහා බලවේ. සම්මතය ඕගාට සම්මතය තුළ තමයි කාමෝග, භවෝග, ධිට්ඨියෝග, අවිද්‍යාව ඔක්කොම තියෙන්නේ. ඒ නිසා සම්මතයෙන් අපි ඉවත් වෙන්න ක්‍රම හතක් තියෙනවා. මොකද පරිවර්ජන පහට තේරුණා. ඒ කියන්නේ අපි මේක පහට පහ කියන්නේ අපි හිතෙන් ඉවත් කළ යුතු පියවර හතක් තියෙනවා. දසනේන පහට පහ, සම්මරේන පහට පහ, පරිවර්ජන පහට පහ, පටිසේවන පහට පහ, විනෝදන පහට පහ, අධිවාසන පහට පහ, භාවනේ පහට පහ. ඔය හතම කරනවා නම් ඒ පුද්ගලයාට ඒක මග ඇරිලා ඒකෙ මිදී හිතාගෙන ක්‍රමයක් තියෙනවා. එමනනම් යම් කෙනෙක් මග හැබැයි මානයක් තියෙනවා නම් ඔය එකක් කරන්න. තියෙනවා අර ආර්යනාංශයේ හම්බ වෙලා වර්තමාන ගන්න එවනනම් ඒ අවශ්‍ය තැන් වලට ගිහිල්ලා වර්තෝගොජි පත්‍ර ලබා ගන්න පුළුවන්කොට එදා කරන්නේ මහාන නදීරු නන්නක් කරත් නැ මාදී විමිට බින්දු පල්ලංගම් ආපුජිත්වා පල්ලංගම් ආපුජිත්වා කියන්නේ පහළම අංකයට මාණි පාත් කර ගන්න අරුණු හට දසනේන පහල දෘෂ්ටිය පිළිඳු කරගන්න එපා ඉස්සෙල්ලා විද්‍යා දෘෂ්ටියෙන් ලෞකික සම්මාදිට්ඨියට ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියට තියෙනවා ඒක තමයි දසනේන පහල දෙක සංවරේන පහල ඉන්ද්‍රිය සංවරේ ප්‍රත්‍ය සංවරත්වේ ආදීෝ පාදුද ආයතක සංවරේ ඒ වගේම ප්‍රාථමික සංවරේ සංවර පහල ඒ වගේම පරිවර්ජනා පහක මගහැරල යායු දැන් තියෙන දේවල් තියෙන අවස්ථා තියෙන ධර්මයන් තියෙන එක මගහැරෙන්නේ ඒ වගේ පටි හේවන පහක ආශ්‍රය නොකර යුතු දේවල් බැඳුම් වලට බැඳීම ආශ්‍රය කරන්න ඕනේ ඔය මට පේන හැටියට පටි හේවන පහක බලම තියෙන බොහෝ බලවත් ඒ වගේම ඔය ආරණ්‍යයක ඉන්නවා කියන්නේ සම්මත කරන ඒක පටි හේවන මේක අපි උත්සාහය ගැළුවට මේක ධර්මතාවයක් තියෙනවා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිගණන කම්ම කරුචාමි ඒක දැන් අපි මේ සංසාරේ ගේන සියලුම දේවල් යම් ආකාරයක ධර්ම නියමයකට කර්ම නියමයකට අදාළ ධර්ම නියමයන් ලෝකීය කර්ම නියම හැබැයි ඕනම කෙනෙකුට ඒ ධර්ම නියාමයේ කර්ම නියාමයේ තිබුණට ඒවා කඩාගෙන ඉඳගෙන යන්න පුළුවන් ක්‍රමයකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒලා තමයි සබ්බාසෝ සූත්‍රය තවදුරටත් සූත්‍රවල මේක පැහැදිලි කරලා යම් කිසි කෙනෙකුට අද නිවන් දකින්නට ඕන නම් දැන් හැබැයි අවශ්‍ය අංග සම්පූර්ණ කරගෙන තියෙනවා. හතර පහ හතර ඕන කෙනෙකුට නිවන් දකින්න හැබැයි අපි අර සම්මතයේ කැඩිලා සම්මතයේ දුන්නේ ඉඳලා එල්ලා මේ ධර්ම නියාමයේ කරුණ නියාමයේ මොනවද වුණත් අවශ්‍ය නම් Tamanට හරිමග තේරුම් ගත්තොත් හරිමග අනුගමනය කළොත් ධම්මාන්තම කටපල කටයුතු කළ යෝජනමන්ති කාර්ය කටයුතු කළ අද වුණත් ඕනම කෙනෙකුට මග බල ලැබලා අරහත්ත්වයට පත් වෙන සියලුම අවශ්‍යතා සියලුම හැකියාව සියලුම ශක්තිය සියලුම බුද්ධ බල ඥාන අද තියෙනවා ධර්මයේ මග තියෙන මාර්ගයලියාව ඔය ඔය දැන් කීයේ කීයේ එහෙමකට තියනවද නැහැ නතේ බවන් අට්ඨමඤ්ඤාදී කිව්වමිසක් ආත්මට කර පුරුවන් දුරට නෑ නෑ වෙන්නේ නෑ ඒක ධර්ම නියමයට අදාළ ආයි සෝතාපට්ඨේ ඵලයටපත් වූ පුද්ගලයා නියත සම්බෝධි පරායනෙන්න සතර අපායකට යන්නේ දැන් සතර අපායදී කරගන්න දැන් මේ ඉදිරි පටිරෝධගාමී මාර්ගයට අවශ්‍ය කරුණු කාරණා කරගන්න බැරි ස්ථාන හතරක් තියෙනවා ඒක තමයි සතර අපාය සෝතාපට්ඨ ඵලයටපත් වූ පුද්ගලයෙක් උපත ලබන්නේ ස්ථාන දෙකකට පමණ දෙකක පමණ ඔයද එක්ක මනුස්සත්ව වටිනා වේලවල මිනිහ කැටියට මේ පෘථිවිය තුළ උපත ලබනවා බීමට පය ගාලා එහෙම නැත්නම් සම්මාදුත්තික දෙවිය කැටියට දෙවිය ලෝකවල දිව්‍ය ලෝකයක උපත ඒ නිසා වෙන කොහේවත්ම බ්‍රහ්ම ලෝකයක උපදින්නම නම් උපදින්නම බැහැ බ්‍රහ්ම ලෝකයක උපදින්නේ අනාගාමී සත්‍යයට පත් වෙච්ච අනාගාමී මාර්ග ඵලයට පත්වෙච්ච අරහත් ඵලයට පත් නොවූ අවිඥා ලැබූ කෙනෙක් සුද්ධාවතාරයෙන් කියන බ්‍රහ්ම කලාවෙන් කරු වාග උපදිනවා. ඒ නිසා රූපී අරූපී වෙන බ්‍රහ්ම කලයක මාර්ග ඵලලාභීන්ට කොහෙවත් උපදින්න බෑ. සතර අපායේ කොහෙවත් උපදින්න බෑ. උපදින්න පුළුවන් එකම තැන මනුෂ්‍ය ලෝකේ සහ දිව්‍ය ලෝකේ. හැබැයි සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන මග හතරයි පල හතරයි ඔක්කොටම ජීවත් වෙන්න ඉන්න කල්පවන්න පුළුවන් එකම ගැනකෝ මනුෂ්‍ය ලෝකේ. දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න පුළුවන් සෝතාපන්න මාර්ගයේ ඉන්න ඵල ලැබුවයි, සකදාගාමි මාර්ගයේ ඉන්න ඵල ලැබුවයි, අනාගාමි මාර්ගයේ ඉන්න ඵල ලැබුවයි, අනාගාමි මාර්ගයේ ඉන්න ඵල ලැබුවයි. අරහතුන් වහන්සේ කෙනෙකුට එහෙම මේ මනුෂ්‍යත්ව ලෝකෙ මේ මිනිස් ලෝකෙ මිසක් වෙන කොහේවත් එක තප්පරයක්වත් බ්‍රහ්ම ලෝකෙකවත් දිව්‍ය ලෝකෙකවත් ඉන්න බෑ අරහතුන් වහන්සේ. හැබැයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා මිනිහෙක් වෙලා අරහතුන් වහන්සේන ඕන කාලයක් තමන්ගේ පුණ්‍ය ශක්තිය පාප ශක්තිය වැය කරන්න තියෙන කල් ඉන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අරහත්ත්වයට පත් වෙලා සීල මංගල සම්පූර්ණ කරගෙන අවුරුදු 45ක් දැන් දිව්‍ය ලෝකෙකදී වුණා නම් ඒ මොහොතේම එළිමින් චුත් වෙනවා. බ්‍රහ්ම ලෝකෙකදී වුණා නම් සුද්ධාවාගත ඒ මොහොතේම චුත් වෙනවා. ඒ නිසා එහෙම කිසිම මේ මොහොතක් මේ මනුස්ස ලෝකෙ පමණයි අරහතුන් වහන්සේ කෙනෙකුට යම් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. යම් මගබල ලාභියුට සෝතාපන්න සතරගාමි අනාගාමි අරහත් මාර්ග ඵල තියෙන කෙනෙකුට ජීවත් වෙන්න ජීවිතය ගන්න ඒ සුද්ධාවාසාන්තර කියන්නේ ඇත්ත වශයෙන් බ්‍රහ්මතල නෙමෙයි. ඒක සුද්ධාවාසාන්තර. ඒක නේ මට වෙනම නම් වැකරන්න දෙයක් තියෙන ඉඳලා තමයි සුද්ධාවාස ආශ්‍රය කරන්නේ. එහෙම නැත්නම් අරහත් ඵලයෙන් යනවා.
එතකොට එතනදී අරහත් ඵලයෙන් පත්තරක් දැන්
මනුෂ්‍යත්වයට දැන් සුද්ධාවාස ආශ්‍රයට යන්න පුළුවන් අනාගාමි ඵලයට පත් වූ අවිඥා ලැබූ කෙනෙකුට පමණයි. කරුණු දෙකක් තියෙනවා ඒකට. කරුණු දෙකෙම තුනක් තියෙනවා. අනාගාමි ඵලයට පත් වෙන්නත් ඕන, අවිඥා ලබන්නත් ඕන, අර අරූපී ඥානයක් ලබන්නත් ඕන. ඊට අමතරව අරහත් ඵලයට පත් වෙන්නට අවශ්‍ය ශක්තිය තියෙන්න බෑ. තිබුණා නම් ඒක උපදින්නේ නෑ. එතකොට හැබැයි තාම තියෙනවා ඒ අනාගාමී බ්‍රහ්ම තලයේදී ගිය සුද්ධාවාසයේදී ගිය පුද්ගලයා තුළ මොනවද තියෙන්නේ? රූප රාග, අරූප රාග, මාන මේවා වැය කරන්න, මේවා ගෙවල අවසන් කරන්න. ඒ ගෙවීමට තමයි අර සුද්ධාවාසී ජීවත් වෙන්නේ. හැබැයි ඒව ගෙවන්න ඉබේ ගෙවිලා යන මිසක් ගෙවන්න ක්‍රමයක්, ගෙවීම වේගවත් කරන්න ක්‍රමයක් නැහැ. කරන්න එයාට උච්චර ඕන වුණා අරහත්ත්වයට පත් වෙලා නිවන් දකින්න බෑ එයාට ඕන කියන එකයි එතන බ්‍රහ්ම කරේ. මනුෂ්‍යාත්මයකදී නම් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේක කුසල සෝපි සම්පදා කරන මේක පුළුවන් තරම් ඉන්න.
අරහත් ඵලයට පත්තරක් ඉන්නවනේ.
ඔව් ඉන්නවා.
ඒකවල වැය කරන්නත්
ඒ වැය කරන්න තියෙන ශක්තියන් තමයි දැන් ඉතින්දී මනුෂ්‍යත්ව වටිනාකමක් ලැබුණාම කය කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕන, විරාග කරන්න ඕන, නිරෝධ කරන්න ඕන, ඔකමයි කරන්න බැන්නුනේ. වැය කිරීම කියන එක ජීවත් වෙනාම තවටාන ජීවත් වැය කරලා ඉවරුණාට පස්සේ තව තප්පරයක් ඉන්න අරහතුනා කියලා. වැය කරන්නාට පුණ්‍ය පාප දෙකම වැය කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් බුද්ධත්වයට පත් වෙලා අරහත්ත්වයට පත් වෙලා ජීවත් වුණා කියනකොට ඒ 45 වැය කරා. නොයෙකුත් නිന്ദා ප්‍රශංසා ලැබුවා. නොයෙකුත් මිනිස්සු ඇඳුම් බැන්නා, ගහන්න ආවට නාලාගිරිය ඇතුළේ ඉන්න අජාගත්තුල ගල් පිටුවා තාම කොච්චර කරා ඔක්කොම බැහැ බැහැ කරන්නේ ඒ බැහැ කරන්න කියන ඒවා තමන්ම මේ ලංකාරය කරගත්ත දේවල් නැතුව වෙන මොකක් ගන්න තමන්ම සංසාර අතීතේ ණයගෙන සම්බන්ධ ඒවා
අනේක ජාති සංසාර ඊට පස්සේ අසං
ඊට පස්සේ සංකේත. ওই වචන තුන සංසාර අසං සංකේත. මේකේ සංකේත එක තුන් පාරකට විතර නැතුව එක පාරකට විතරක් මාන විවාදී භාෂා වේදුව සාර අසං කය. කල්පය. ලක්ෂ කතාවක් කියමු ඔබේ කොහෙවත් මාන විවාදාවේ නැහැ. ලක්ෂ කතාව මේ පස්සේ ආපු කතාව. පරිවර්තකයන් කියන්නේ කල්පය කියන්නේ කාල පරාසය. යම් කිසි කාලයක් යම් කිසි වෙලාවක් ඔය පෑන ගානක ඔය මේ සංසාරයි කියලා මෙතෙක්කල් අල්ලගෙන හිටියේ සං අසංකල හැකි මේ සංකේතල හැකි මෙන්න මේ තුන අවබෝධ කරගත්ත කාල පරාසය තමන් සාර අසංකය කල්පේ. ඒක නැතුව එහෙම නැතුව මේ කියන ඔය හතර අසංකේ කියලා කල්ප ලක්ෂයක් කියන එක නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. ඉති කියන්නේ මේ සංදේරුම් ගන්න පස්සේ ඉතරයි මේක තේරුම් ගන්න පුළුවන්. මේක සංදේරුම් ගන්න සංකියන්නේ රාගයේ දේශය මොනවා. දැන් මේකම තව වචන වලින් කියන්න පුළුවන්. සංකියන්නේ ලෝභ දේශ මොනවා. අසං කියන්නේ අලෝභ ආදේශ අමෝ.
මේ මෙතෙක් කල් මේ සංසාරේ කවදක්වත්
ඔය කියන දැක්ම විනාශ කරලා විනාශ කරලා නම් මොකද වෙන්නේ? සෝතාපන්න බලයි. දැන් වැරදි දැක්මක් තියෙන මිනිහා අල්ල ගන්න උඩ දා ගන්න එකතු කර ගන්න මයි. ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය දියවනවා, මන පිනවනවා මයි. මේ හොඳයි, සාරයි, ප්‍රියයි, මනාපයි, විරුද්ධයි, මතුරයි කියලා මයි. නමුත් ඒවා එකක්වත් සාරයි. මේ තමන්ගේ තියෙන වැරදි දැක්ම වැරදි දෘෂ්ටියකින් කරගන්න කටයුතු මෙච්චරයි යෝදාපන්න නැතෝ මොකක්ද මේ. එතකොට මේ දෘෂ්ටියේ තියෙන වැරද්ද තමන්ට තේරුම් ගන්න කටයුතු අවබෝධ වෙලා දෘෂ්ටි ආරියෙන් දැක්කම සම්මාදිකේ වතුනන දැක්කට සත්‍යතාවය අවබෝධයි. ඒකයි මනහන. ඒකද මේ පරම පංච සීල ධර්මයේ කල්‍යාණ මිච්ච සම්පත් කියලා බලන්න. එන මොකද? චතුරාර්ය සත්‍ය සම්පූර්ණ අවබෝධය. සකදාගාමි ඵලෙදි චතුරාර්ය අවබෝධ වෙනවා. සක අනාගාමි ඵලෙදි චතුරාර්ය කොටන අරහත් ඵලෙදි සම්පූර්ණ ආත්මෙම චතුරාර්ය ඌර යථා භූඥානෙට. ඒ වගේම කෙලෙසයන් කිරීම. කෙලෙසයන් කිරීම සෝදාපන්න ඵලෙදිවත් වේදී අයිමනේ වැරදි දෘෂ්ටිය විතර විචාර දෘෂ්ටිය විතර. දැන් සෝදාපන්න ඵලෙදිවත් වූ පුද්ගලයා තුල හොඳට තේරුම් ගන්න ඕන රාගයේ ද්වේෂයේ මොහය කියන රාගයේ කටයුතු කරනවා, ද්වේෂයේ කටයුතු කරනවා, මොහයේ කටයුතු කරනවා. හැබැයි ඒක වරණක් බව වැරදි බව එයා දන්නවා. එයා දැකලා ඒකෙන් මිදෙන්න හැම අවස්ථාවෙම උත්සාහ කරනවා. ඒ නිසා මේ සෝදාපත් ඵලයෙන් වත් පුද්ගලයා තුළින් වැරදක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ බෑ. හැබැයි එකම වෙන්නේ සතර අපාගත වෙන වරද ධර්මතාවයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ පුද්ගලයා තුළ. එච්චරයි එකම විශේෂය. පංචස්කන්ධය කියන එක භාවිතා නොකර පරිහරණය නොකර බුදුහාමුදුරුවන්ට අරහතුන් වහන්සේටවත් එක තප්පරයක් ඥානයක් ඉන්න බෑ. හැබැයි අරහත්ත්වයට බුද්ධත්වයටපත් වූ බුදු පියාණන් වහන්සේ අරහතුන් වහන්සේලා පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ ශේෂයක්. මේ උපාදානයයි අත්තරේ පරිහරණය භාවිතය. දැන් අපි හුස්ම ගන්නවා. මේ හුස්ම ගත්ත මොනවද මේ ගන්නේ? ඒ පංචස්කන්ධ. අපි කෑම ගන්න මොනවද ගන්න? පංචස්කන්ධ. අපි ඇඳුම් අඳින සිවුර අඳින නාන මේ මොනවද? පංචස්කන්ධ. ඒවලු ජීවත් වෙන්නේ. ඒ වගේම බුද්ධත්වයටපත් වූ බුදුහාමුදුරුවෝ තරහතුන් වහන්සේලා තමන්ගේ ඇහෙන් බලන, කණෙන් අහන, නාසයෙන් ගඳ සුවඳ විඳින, ඒවාම දිවෙන් රස ගන්නවා, කයින් පහසක් ලබනවා, මනසෙන් දැනගන්නවා. මොකද්ද නැත්තේ? උපාදාන. උපාදාන. සබ්බූපති පටිනිසං. සබ්බූපති කියන්නේ සියලු උපාදානයන් සහමුලින්ම අත්දැක. ඒකම ජීවිතය. උත්තරඥාන බුද්ධලයා සම්පූර්ණයෙන්ම කරන්නේ පංචස්කන්ධයම උපාදානය කරන පරිහරණය කරන බිඳුව. පරිහරණය කරනවා පරිහරණය කරන්නේ උපාදානය කරද මේකයි. මම මගේ මට කියලා පංචස්කන්ධය උපාදානය කරගෙන තමයි පරිහරණය කරන්නේ. ආරණ වහන්සේ පංචස්කන්ධය පරිහරණය කරන්නේ උපාදානය කරගෙන ඉන්නේ තොර. ජීජක උපාදානය කරගන්න.
ඒක
මානිය මැනීම. මැනීම මෙතන තියෙන ලුණු මදි කිව්වොත් මොකක්ද එතන කියන්නේ? දැන් අපි ගෙදර රොඩක් ගන්නවා ගමන්ට කෑමක් දුන්නාම ලුණු මදි කිව්වොත් මොකක්ද ඒක තියෙන්නේ? ඈ? ගැටීම. ඈ? ඒක තියෙන්නේ මොකද්ද? ගැටීම. දැන් සීන් අඩුයි ලුණු වැඩි ඒක මදි කිව්වොත් මොකද ගැනීමක් නැහැ. තමන්ගේ හැබැයි ලුණු අවශ්‍යතාව ප්‍රමාණයකුත් දෙන ඇන්න රාගෙත් එහෙනම් මොකද තියෙන්නේ මැනීම සහ ගැටීමක් සහ රාගයන් තුනක් තියෙනවා තමන් බලාපොරොත්තු වුණා මෙච්චර ලුණුයි හැබැයි ඊට වඩා අඩු ඒක මැන්න ඒක නිසා ගැටීමක් සහ මැනීමක් සහ රාගයන් තුනම තියෙනවා දැන් අපි ඒක උපේක්ෂා සිටින් ඉවරුත් එතෙන්දි ඇලිමකුත් නැහැ ගැටිමකුත් නැහැ මැනීමකුත් නැහැ මුලාවකුත් නැහැ එතෙන්දි වේදනාවකුත් විලවිමකුත් නැහැ ඒක උපේක්ෂා සිටින් පංචස්කන්ධේ පරිහරණය කරන
මොට්ටේ
මනසක් තියාගෙන මේ කෙනෙක් මේ ගබන්නේ බෑ එකින්ද අපි පණිතියන්නේ ඉදංගෝ පණ විකවේ දුක අරිලක්ක ඉදංගෝ පණ විකවේ දුක සමුදේ අරිලක්ක ඉදංගෝ පණ විකවේ දුක නිරෝධං අරි සත්‍ය ඉදංගෝ පණ විකවේ දුක නිරෝධං අරිලක්ක හතරවර පණිතිය අන්නාගේ පණිතියන් කොහොමද පණිතියන්න ක්‍රමයක් ඒක තමයි චතුරාර්ය සත්‍ය. මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති කියන චතුරාර්ය සත්‍ය පාවිච්චි කරනකොට අන්න අර මේ මොට්ටෙච්ච මනස කෙලෙස් කපන්න පුළුවන් විදියට පණ පිහිටු පණ කියන මොහක් ඔන්න කෙලෙස් කැපිලා ඔන්න රාගකේ දේශක්කේ මොහක්කේ වුණා. එහෙම නැත්නම් මේ මොට්ටෙච්ච මනසෙන් එහෙම මේ රාගින් ද්වේෂයෙන් වැඩ කරන මනසෙන් එහෙම මේ කෙලෙස් මැනි ගබන්න බැහැ. දැන් අපේ මනස රාගින් ද්වේෂයෙන් වැඩ කරන හැම මොහොතකම වෙන්නේ මොකද? මොට්ටෙද. කෙලෙස් මැනි ගබන්න බැරි නම් මොට්ටෙද. මේක දැනගත්තා නම් ඔන්න ඕක තමයි නේද? ඔන්න දෘෂ්ටි වෙනස්. ඔන්න දෘෂ්ටි වෙනස්.